කරු රංජිත් මත්තුම් බණ්ඩාර මැතිතුමා ඔබතුමාට මේ නිත්තු 15ක කාලයක් තියෙනවා.
නියෝජ්‍ය කතානායකතුමනි, අද මම හිතන අපේ රටේ තියෙන විශාලතම අමාත්‍යාංශයේ විවාදේ ජනතාවට වඩාත් කිට්ටුවෙන් ඉන්න ජනතාවගේ දිනදා වැඩ කරගන්න ආයතන ටික මේකේ තියෙන්නේ. මම හිතන අගමැතිතුමා උදේ කතා කරද්දි කිව්වා දැන් මේ රටේ ආර්ථිකය හොඳ තත්ත්වයක නැහැ ඒගොල්ලෝ කියනවා. නමුත් අපි අහනවා එතුමගෙන් මේ රටේ ආර්ථිකය විනාශ කරේ කවුද? මේ රට බංකොලොත් රටක් කරේ කවුද? අද නිකන් ආණ්ඩුවේ පිරිස කතා කරන්නේ අලුතෙන් ඉපදිච්ච කට්ටියව. අපි දන්නවාද මේ එතුමා කියන රාජ්‍ය සේවකීන්ට අද පඩි ගෙවන්නේ එතුමල්ලා නිසා කියලා. මං කියනවා රජයේ සේවකීන්ට වැඩිම වැඩ කොටස කරේ වැඩිම සහනය දුන්නේ ආපාලන ආණ්ඩුව. පඩිය 100%-107%කින් වැඩි කරා. 40,000ක් ගන්න කෙනෙක් ඉතර 90,000ක් විතර ගත්තා. ඉහළ සේවනයක් ඊට වැඩි. ඒ විතරක් නෙමෙයි, ඒ අවුරුදු 4 ඇතුළත උද්දමනේ අඩු කරලා බඩු මිල එකතැනක තියාගත්තා. තෙල් මිල, ලයිට් මිල එකතැනක තියාගත්තා. නමුත් අද රජයේ සේවකීන්ට ජීවත් වීමට අනිත් කටයුතු කිරීමට අමාරු තත්ත්වයක් පත් වෙලා තියෙනවා. 1-4කින් ලයිට් බිල වැඩි වෙලා, බඩු මිල 4 ගුණයකින් වැඩි වෙලා, ප්‍රවාහන ගාස්තු වැඩි වෙලා, ළමයින්ගේ අධ්‍යාපන කටයුතු පොත්පත් ටික වැඩි වෙලා. හැබැයි මේ රජයේ සේවකීන්ට පඩිය දැන් වැඩි කරලා තියෙන්නේ අප්‍රේල් මාසේ ඉඳලා. අප්‍රේල් මාසේ ඉඳලා වැඩි වෙච්ච එක දෙන්නේ මුල් මාස 3 දෙන්නේ සැප්තැම්බර් මාසයෙන් පස්සේ. ඒ කියන්නේ සැප්තැම්බර් මාසයෙන් උනේ ඡන්දේ. මේක මම හිතන්නේ ඡන්දේ ඉලක්ක කරගත්ත මාස 6කට 10,000ක දීමනාවක් වැඩි කරා. ඉතින් රජයට අපි කියනවා මේකෙන් මේ රජයේ සේවකයාට ජීවත් වෙන්න අමාරුයි. හැබැයි මේ රජයේ සේවකින්ගේ එක පැත්තකින් දෙද්දි අනිත් පැත්තෙන් වැන්ද බුසානක් දරු අර මුදලට 106 ඉඳලා 8ක් වෙනකම් වැඩි කර. ඒක රුපියල් 50,000ක මූලික වැටුපක් තියෙන රජයේ සේවකයට ගුරුවරේ රුපියල් 1000ක් ආපහු ආණ්ඩුව ගන්න. මේ අමාරුකම යටතේ මේ ගන්න. අපි කියනවා මේ රජයේ සේවකින්ද මේට වැඩිය ශක්තියක් දෙන්න. ඒ වගේම මේ රටේ විශ්‍රාම වැටුප විෂමතාවයක් තියෙනවා. අපි එදා 1215 යහපාන ආණ්ඩුව මේ රටේ රජයේ සේවකින්ට 10,000ක් වැඩි කරද්දි අවුරුද්දකට 2000 ගානේ මූලික වැටුපට මේක එක්කහු කරා. 2016 ඉඳලා 2020 වෙනකම් විශ්‍රාම ගියායට 2020 වැටුප් පරිමාණයට සසඳලා විශ්‍රාම වැටුප දෙන්න තීරණය කළා. අපි ඒක දෙද්දි 2016 ඉඳලා හිග වැටුප් ටික අඩුව 2020 පඩියට සරිලන විදියට ඒකේ හිග මුදලක් ජවන්න කටයුතු කරා. ඒකට විතරක් අපි එදා යහපාලන ආණ්ඩුව රුපියල් බිලියන 19ක් වෙන් කරා. මොනවාද කරේ මේ ආණ්ඩුව ඇවිල්ලා පළමුවෙන්ම 2020 පළවෙනි මාසේ දෙවෙනිදා කැබිනට් පත්‍රිකාවක් මාර්ගෙන් මේක අයින් කරා. ඒ කියන්නේ මෙතන 120,000ක් විතර මේ රටේ අවුරුදු ගාන සේවය කළ විශ්‍රාමිකයේ විශ්‍රාමිකයින්ට විශාල අසාධාරණයක්. මාසිකට රුපියල් 15,000-20,000ක අඩුවක් ඇතුව ජීවත් වෙන්නේ. හැබැයි මේ විශ්‍රාමිකයට වැඩි කරලා තියෙන්නේ රුපියල් 2,500යි. බෙහෙත් ටික ගන්න මදි. මේ වැටුපෙන් තමයි මේ ජීවත් වෙන්නේ. සමහර විශ්‍රාමිකයෝ ග්‍රැටිවිටි එකෙන් පාරිතෝෂිතේ බැංකුවේ දාගෙන හිටියා. දැන් බැංකු පොලිය අඩු කළා. බැංකු පොලිය අඩු කළා. රජයේ සේවකයට වෙලා තියෙන එක අනිත් පැත්ත. රජයේ සේවකයට මේ රටේ වැටුපෙන් ගන්න පුළුවන් 140.9. ඇයි ඒක කරන්නේ? 160ක් ජීවත් වෙන්නේ. නමුත් මේ බැංක් මේ ආණ්ඩුව එකපාරම බැංකු පොලිය 3 ගුණයකින් වැඩි කරා. සමහර විට ලක්ෂ ගන්නවා සොයා ඉස්සල්ලා ගිහුවේ 40,000 නම් 60,000 70,000 ගෙවන්න ඕන. සමහර අය ජීවත් වෙන්න බෑ. ඒ විතරක් නෙමෙයි මේ රටේ රජයේ සේවකින්ගේ තිබ්බා වැටු පිසමතාවය. අපි මේ වැටු පිසමතාවයට මම රාජ්‍ය පරිපාලන ඇමති වෙලා ඉද්දී රණුග්ගේ කමිටුව පත් කළා. අපි ඒකට දුන්නා තීරණය කැබිනට් පත්‍රිකාවක් දාලා අනුමත කරා. 2020 ජනවාරි පළවෙනිදා ඉඳලා මේ වැටු පිසමතාවය අයින් කරන්න විෂමතාවයේ තියෙන අයට මාසිකව සමහර අයට 3000ක් සමහර අයට 24000ක් දක්වා වැටු පැඩිවීමක් මේ ආණ්ඩුව ඇවිල්ලා 2020 ජනවාරි පළවෙනිදා ඒක නැවැත්තුවා. රජයේ සේවකින්ට මෙහෙමයි සලකලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි මේ රටේ ග්‍රාම නිලධාරි ගැන වචනයක් කියන්න ඕන. ග්‍රාම නිලධාරි කියන්නේ මේ රටේ වැඩියම වැඩ කරන නිලධාරිය. දවසේ සතියේ දින හතම වැඩ කරනවා. ඒගොල්ල කරනවා ආපදාවකදී ඒ වටේලි බහිනවා, සුබ සාධනයේදී බහිනවා, මරණ සහතිකය, උපැන්න සහතිකය, චරිත් සහතිකය දෙද්දී එකට අස්සම් කරන්න ඕන. චන්දලේකනේ හඳයි එතන ඉන්න ඕන. කොරෝනා අප මේකට බැහැල වැඩ කරා. හැබැයි මේගොල්ලන් වෙලා තියෙන්නේ 1963 ආරම්භ කරපු ග්‍රාම නිලධාරී සේවයේ තාම සේවා ව්‍යවස්ථාවක් හදලා නැහැ. අපි කරුණාකර ආණ්ඩුවට කියනවා ඒක දිගල්ලම වරදිකාරයෝ කරුණාකර ග්‍රාම නිලධාරීන්ට සේවා ව්‍යවස්ථාවක් දෙන්න. මෙයාගේ වැඩ දීමනා වැඩි කරන්න. අද දෙන්නේ ලිපිද්‍රව්‍ය දීමනාව 1500යි. අවුරුද්දට CR පොත් දෙකක් තුනක් ගන්නට ඉවරයි. අපි යනවා ඒක වැඩි කරන්න. ඒ විතරක් නෙමෙයි අපි ඊළඟට තියෙනවා ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවේ, සැලසුම් සේවේ. මේක තමයි පහුගිය කාලේ දිස්ත්‍රික්ක මට්ටමින් ප්‍රාදේශීය ලේකම් කට්ටාස මට්ටමින් සංවර්ධනය කරන මේ නිලධාරීන් නීති. මේ ක්‍රම සම්පාදන සේවයේ නිලධාරීන් ඉන්නවා 1000කට කිට්ටුවෙන්. මේක යට තියෙනවා ආර්ථික සංවර්ධන නිලධාරීන් 15000ක් විතර. දැන් මේගොල්ල මොකද කරන්න යන්නේ? මේගොල්ල කරන්න යන්නේ දිස්ත්‍රික් ක්‍රම සම්පාදන කාර්යාල අහෝසි කරන්න මේ ආණ්ඩුව කටයුතු කරනවා. වැෑශීර්ෂ 130 යටතේ ඊට අදාළ වැෑශීර්ෂය කපහැරලා තියෙන. එනම් ග්‍රාමීය සංවර්ධනය කරන ආයාතනයක් සම්පූර්ණයෙන්ම නියෝජකතානායකතුමනි මේගොල අහෝසි කරලා තියෙන. ඒ කියන්නේ ඉදිරියේදී සංවර්ධන කටයුතු කරන්නේ නැහැ. අද ක්‍රම සම්පාදන සේවය නිලධාරීන්ගේ උසස් වීම සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. මේක කටයුතු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. අනිත් එක තමයි පළාත් පාලන විෂය මේකට එනවා. අපි තමයි පළාත් පාලන නියෝජිතව මන්ත්‍රීවරු ඒ ගමේ වැඩ කරා. පහුගිය මාර්තු මා ජනවාරි මාසේ මේකේ ඉල්ලුම්පත් ග්‍රාම යෝජනා බාර ගත්තා. මේකේ මම හිතන රජයේ සේවකයෝ තනිත් අයත් සමහර අය දහස් ගණන්, දසදහස් ගණන්, ලක්ෂ ගණන් තමන් ඉඩමු ගස් කියලා තමන්ගේ මෝටර් සයිකල් විකුණලා, කාර් එක විකුණලා මැතිවරණ ව්‍යාපාරය කරා. ආණ්ඩුව දැනගත්තා මේකේ ආණ්ඩුවට ලැබුණ සමීක්ෂණ වාර්තානුව ආණ්ඩුව මේක දිනන්නේ නැහැ කියලා. මේක නැවැත්තුවා. අපි අධිකරණයට ගියා. අධිකරණයට ගියාන් පස්සේ කිව්වා මේකට මුදල් දෙනවා කියලා. මුදල් නැති නිසා නැවැත්තුවේ කිව්වා. මුදල් දෙනවා කියලා කිව්වා. මුදල් දුන්නේ නැහැ. මේකට ඕන බිලියන 10යි. ලබන අවුරුද්දේ අයවැය වියදම් විතරක් බිලියන 7350ක්. ඒ කියන්නේ බිලියන 10ක් කියන්නේ ඒකෙන් 100.14%. එන ආණ්ඩුවේ මුදල් නැති නිසා නෙවෙයි මේක නවත්තලා තියෙන්නේ, ආණ්ඩුව පරදින නිසා. මේක ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය. අපි කරුණා කරලා ඉල්ලා සිටනවා, කරුණා කරලා මේ පළාත් පාලන ඡන්දේ තියන්න. දැන් මේක පාලනය වෙන්නේ ලේකම්වරු මාර්ගයේ. මේක පාලනය වෙන්නේ නිලධාරීන්. ඒ විතරක් නෙවෙයි මෙතනදී කතා වුණා පළාත් පාලන තරුණ නියෝජනයක් දෙන්න කියලා. මේක ඉස්සෙල්ලම 1987 රණසිංහ ප්‍රේමදාස් ජනාධිපතිතුමාගේ කාලේ තමයි ඇති කරේ. පෞගේ දවසර එක නැති කරා. මේක කියවුනා හමල් මන්ත්‍රීතුමා තමයි ගෙනාවා කියලා. මේක අසාධාරණක මේ යෝජනාව මේ පාර්ලිමේන්තුවට තරුණ නියෝජනය ඕන කියලා ඉම්තියාස් බාකිර් මාකර්මැතිතුමා ඉදිරිපත් කළේ. ආණ්ඩුවත් මේ පාර්ලිමේන්තුවත් සම්ප්‍රදායෙන් පිට මාස 6කට පස්සේ ආගෙනාපු මන්ත්‍රීවරයාගේ යෝජනාව ගත්තා. මම හිතන කියනවා මං නියෝජ්‍ය කතානායකතුමාටත් නිලධාරි මණ්ඩලයටත් කියනවා මේ වගේ සම්ප්‍රදාය කඩන්න එපා. මේවට මේ වගේ කටයුතු කරන්න එපා කියලා නියෝජ්‍ය කතානායකතුමාගෙනුත් අපි ඉල්ලා සිටිනවා. කරුණා කළා තරුණ නියෝජනය දෙන්න කාව් කරුණම ගහගත්තත් අපිට ප්‍රශ්නයක් නැහැ. කාන්තා නියෝජනය අපි දුන්නේද? අපි ඉල්ලා සිටිනවා එහෙමනම් කරුණා කළා මේ මැතිවරණය පවත්වා ගන්න. නම ඕනේ කෙනෙක් ගහගන්න. අතන රජයේ සේවක ඉන්න 8000ක් පඩි නැති හිටිය මාස ගාන ඒ රජයේ සේවකින්ද දැන් වැඩට යන්න දීලා තියෙන්නේ. තමන්ගේ කොට්ටාසෙන් පිට මේ ඡන්දය ඉල්ලපු නිසා දඬුවම මොකද්ද කොට්ටාසෙන් පිට කියලා රාජකාරි කරා. සමහර අය කිලෝමීටර් 40-50 යනවා. තමුන්නාන්සලා ඡන්දේ නවත්තපු නිසා තමුන්නාන්සලාගේ ආණ්ඩුව මේගොල්ල දාත ලොකු කරදරයකට පත් වෙලා තියෙනවා. කරුණා කළම ඉල්ලා සිටිනවා මේකට අවශ්‍ය මැතිවරණය ඉදලා මේක ඉවර කරන්න. අනිත් එක තමයි පළාත් සභාචාර. මේ අයවැයෙන් 123ක් මේ අමාත්‍යංශයට වෙන් වෙද්දී වැඩිම පළාත් සභාවට තමයි වෙන්නේ. පළාත් සභා මන්ත්‍රීව 400ක් විතර හිටියා. දැන් පළාත් සභාව දැන් කවුද පාලනය කරන්නේ? ආණ්ඩු කානවරු 9 දෙනෙක්ින් සමන්. ගමේ තියෙන රජයේ ආයතන වලින්
කරු මන්ත්‍රීවරුන් තම මිනිත්තු දෙකක් කාලයක්
වුණා. 170ක් තියෙන්නේ පළාත් සභාවේ ආයතන. අද මොකද්ද වෙලා තියෙන්නේ? අද ඒක නිකම්ම තියෙනවා. රජයේ මහජන නියෝජිතෝ නෑ. අපි ඉල්ලා සිටිනවා පළාත් සභාව මැතිවරණේ තියන්න. මේක නැවතිලා තියෙන්නේ පළාත් සභා ක්‍රමය විනාශ කරන්න ගිහිල්ලා. මේක පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් පුළුවන් මේක වෙනස් කරන්න. අපි ඉල්ලා තියෙන සීමා නිර්ණය මේක තියෙන. අපි මේ පක්ෂ සියල්ලම ඉල්ලන්නේ. මම මතකයි කමිටුවේ අපි ඉල්ලුවා. අපි හිතරන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් ඉල්ලුවා පරණ අනුපාත ක්‍රමයට මනාප ක්‍රමයට මේ ඡන්දය තියන්න කියලා. මේ ඡන්දය මනාප ක්‍රමයට තියලා කරුණා කරලා මේ පළාත් සභා වැඩියෙන් වැඩ කොටසක් කරන්නේ මහජන නියෝජිතත්වෙත් එක්ක වැඩ කරන කටයුත්ත කරන්න. අනිත් එක තමයි බුද්ධි ගල්නේ. මොනවාද ආණ්ඩුව කරේ? ආණ්ඩු බංකොලොත් වෙනකොට රජයේ නිලධාරීන්ගෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් දොස්තරවරුන්ගෙන් ඉංජිනේරුවරුන්ගේ පරිවාලන සේවයේ අනිත් විධායක ශ්‍රේණියගෙන් බදු ගන්න පටන් ගත්තා. අද මොකද්ද වෙලා තියෙන්නේ? රජයේ සේවක රස්සාව දාලා යනවා. දොස්තරු විතර එක 750ක් විතර ගිහිල්ලා තියෙනවා. 350ක් විතර විශේෂඥ වෛද්‍යවරු ගිහිල්ලා තියෙනවා. තමුන්නාසගේ හම්බන්තර රෝහලේ විශේෂඥ වෛද්‍යවරු ගිහිල්ලා රෝහල වැඩ කරන්නේ නැහැ දැන්. ඇයි මේ තත්ත්වයට පත් වුනේ? මේ අයට ගේම් බදු අය කරන නිසා. මේ බුද්ධිගල්නේ නවත්ත විශ්වවිද්‍යාලවල දැන් ළමයි 1,55,000ක් ඉන්නවා.
අවසන් කරන්න
ඒ ගාන අනුව මාචාර්ය මහාචාර්යවරු 11,000ක් ඉන්නවා. 16,000 ඉන්නවා. ඒකනුත් කොටස් දැන් පිටරට යනවා. කරුණා කරලා අපි ඉල්ලන්නේ මේ අයවැයේදී මේ රජයේ නිලධාරීන්ගේ ගන්න බද්ද අයින් කරන්න, බද්ද අඩු කරන්න. රජයේ තිබ්බේ ඉලක්කය බිලියන 100යි. දැන්ට ගිය මාසෙ බිලියන 140ක් එක්කව වෙලා තියෙනවා. හැබැයි අර බදු ගෙවන්න නැති විශාල පිරිසක් ඉන්නවා.
අවසන් කරන්න ගරුබන්තුමා.
අපි ඉල්ලා සිටිනවා මේ රජයේ සේවින්ට ඒ අවස්ථාව ලබා දෙන්න කියලා.
ඔබතුමාට ගරු ශාන් විජයලාල්ද සිල්ලමැත්තම ඔබතුමාට මිනිත්තු 8ක කාලයක්
තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මෙම කාර්ක සභා විවාදයේදී රටේ අමාත්‍යංශ අතර ඉතාම වැදගත් අමාත්‍යාංශයක් වන රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ වෙනුවෙන් සීමිත කාලය තුළ කරුණු කීපයක් දක්වන්නට ඉඩ ප්‍රස්ථාව ලැබීම ගැන මා සතුටු වෙමි. කරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ රටේ ජනතාවත් එක්ක ඉතාම සමීපතම බිම්මට්ටමේම රාජ්‍ය නිලධාරියා වන ග්‍රාම සේවා නිලධාරීවරයාගේ සිටලා ප්‍රාදේශීය ලේකම්, දිස්ත්‍රික් ලේකම්, ඒකම අමාත්‍යාංශ ලේකම් දක්වා සහ පළාත් සභාවේ ප්‍රධාන ලේකම් දක්වා ඇති බහුතරයක් නිලධාරීන්, ඒකම මේ රටේ බොහෝ මහජන නියෝජිතයන් හා සම්බන්ධ වන අමාත්‍යාංශයක්. මේ අමාත්‍යාංශය යටතේ විශේෂයෙන්ම රාජ්‍ය සේවකයන් අද සුවිශේෂ ගඩොළු රසකට මුහුණ පාලා තිබෙනවා. 114ක් වන මේ රටේ රාජ්‍ය සේවකයන්ට ලබන වසරේ ඉඳලා මුලදී යෝජනා කළේ අප්‍රේල් මාසෙ ඉඳලා යම් සංශෝධනයක් සිදුවන බවට ආරංචි තිබෙනවා. ජීවන වියදම් දීමනාවට රුපියල් 10,000ක් වැඩි කරලා විශ්‍රාමිකයන්ට රුපියල් 2,500ක් වැඩි කරන්නටයි රජය යෝජනා කරලා තියෙන්නේ. නමුත් අපි දන්නවා පවතින තත්ත්වයන් තුළ ඒ කිසිසේත් ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒකම මේ ශීර්ෂයන්ට අයත් නොවන රටේ අනෙකුත් සාමාන්‍ය ජනතාවට ලැබුණු සහනයක් මේ අයවැයකින් තුල අපි දකින්නේ නැහැ. ඒ නිසා රාජ්‍ය නිලධාරී විශාල සංඛ්‍යාවක් හා සම්බන්ධ ගැටළු ප්‍රශ්න පිළිබඳ කතා කරන්නට ඉඩ ප්‍රස්තාව නොලැබුණත් විශේෂයෙන්ම ජනතාවත් එක්ක ඉතාම සමීප ජනතාවගේ බොහෝ කාර්යවලට ඍජුව මැදිහත් වන රාජ්‍ය නිලධාරීන් කොටසක් වන ග්‍රාම නිලධාරී සේවාව පිළිබඳ මා කරුණු කීපයක් දක්වන්නට අදහස් කරමි. විශේෂයෙන්ම සතියට දවස් 6ක් වැඩ කරන, දවස පැය 24ම තමන්ගේ රාජකාරිය කරන ග්‍රාම නිලධාරිවරුන්ගේ සේවාව අද පරිමට්ටමෙන් ගලපලා තිබෙන්නේ රාජ්‍ය කළමනාකාර සේවා නිලධාරීන්ගේ පරිමට්ටමට. එම්.එන්. 2 කියන පරිමට්ටමට. අර උදවිය රාජකාරී දවල් කාලේ වැඩ කටයුතු කරන අය, නමුත් ග්‍රාම නිලධාරීන් එසේ නෙවෙයි. අනේ නිසා මේ පිළිබඳව දීර්ඝ කාලික ඉඳලා අදාළ අංශ කරුණු ඉදිරිපත් කළා. නමුත් ඒට මේ දක්වා විසඳුමක් ලැබිලා නැහැ. ඒක මේ අයගේ බලාපොරොත්තුවක් තිබෙනවා. ඔවුන් එම්.එන්. 5 කියන පරිමට්ටමට වැඩි කරන්නට කියලා. හැබැයි එතකොට අපි දන්නවා අදාළ තනතුරු සඳහා බදව ගන්න සුදුසුකම් උපාධිය දක්වා වැඩි වෙනවා. ඔවුන් ඒකට එකඟයි. ඒ නිසා අපි ඉල්ල හිටිනවා විශේෂයෙන් දීර්ඝ කාලයක් පැවති ආණ්ඩු බොහොමයක් උවමනායෙන්ම මගහැරලා තිබුණු අවස්ථා දෙකකදී අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබුණු සේවා ව්‍යවස්ථාව පිළිබඳ ප්‍රශ්නය තා වෙනසුළු විසඳලා නැහැ. නමුත් මම සතුටු වෙනවා උපදේශක කාර්ය සභාවේදී මේ කාරණේ ඉදිරිපත් කළ අවස්ථාවේ අපේ ගරු අග්‍රාමාත්‍යතුමාත් විශේෂභාර අමාත්‍යවරයා හැටියට අපේ රාජ්‍ය අමාත්‍යවරුන් දෙපළක් අමාත්‍යංශ ලේකම් ඇතුළු ඒ අදාළ අය මේ පිළිබඳව යම් ධනාත්මක ප්‍රතිචාරයක් දැක්වීම ගැන මම උදවට ස්තුතිවන්ත වෙනවා. ඒ නිසා මම ඉල්ලා හිටිනවා මේ දීර්ඝ කාලයක් ග්‍රාම නිලධාරීන් වෙනුවෙන් නොවිසඳුණු ගැටළු සහ ප්‍රශ්නවලට මේ අවස්ථාවේවත් යම් සාධනීය විසඳුමක් ලබා දෙන්නට අවශ්‍ය කටයුතු කරන්නට කියලා. ඊළඟට අද විශේෂ ශ්‍රේෂ්ඨයට අයිතිවන පළාත් සභා පිළිබඳව මම වචනයක් කිව යුතුයි. කරු නියෝජ්‍ය කතානායකතුමනි, ඔබතුමත් මමත් දීර්ඝ කාලයක් දකුණු පළාත් සභාව නියෝජනය කළා. මම වසර 30කට ආසන්න කාලයක් දකුණු පළාත් සභාව අඛණ්ඩව නියෝජනය කළ මහජන නියෝජිතයෙක් හැටියට මන්ත්‍රී කමේ ඉඳලා මන්ත්‍රීවරයෙක්, නියෝජ්‍ය සභාපතිවරයා, පළාත් සභාවේ සභාපතිවරයා, ටික කලක් අමාත්‍ය ධූරේ, වසර 15ක් අඛණ්ඩව ප්‍රධාන අමාත්‍ය ධූරේ සහ පළාත් ආණ්ඩුකාර ධූරක කටයුතු කළ නිසා පළාත් සභාවක සියලු තනතුරු දරූ කෙනෙක් හැටියට අද දවසේ පළාත් සභාව පිළිබඳ මට තිබෙන විශාල කනගාටුවක්. මොකද වරින් වර ජනාධිපතිතුමා මේ පළාත් සභාව පිළිබඳ යම් ආන්දෝලනාත්මක ප්‍රකාශයන් කරනවා. මා දන්නේ එතුමා පසුගියදාත් ප්‍රකාශ කළා ලබන වසරේ පවත්වන මැතිවරණ දෙකෙන් පසුව පළාත් සභාව මැතිවරණය පවත්වන්නට අපේක්ෂා කරනවා කියලා. නමුත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මීට වසර 35කට කලින් මේ රටේ පළාත් සභා ක්‍රමය බිහි කළේ මේ රටේ ජනතාව කරන ලද ඉල්ලීමක් අනුව නෙමෙයි. එදා පැවති දේශපාලන තත්ත්වය තුළ ඉන්දියාවත් එක්ක ඇති කරගත්තු ගිවිසුමක් අනුව තමයි එදා පළාත් සභා වැඩපිළිවෙල මේ රට හඳුන්වලා දුන්නේ. මම කොයි වෙලාවකවත් කියන්නේ නැහැ වසර 30කට ආසන්න කාලයක් පළාත් සභාවේ කටයුතු කරපු කෙනෙක් හැටියට පළාත් සභා මේ රටේ ස්ථාපිත කිරීම තුළ බලාපොරොත්තු වුණු සියලු අරමුණු සහ පරමාර්ථ ඉෂ්ටු වුණා කියලා මම කොයි අවස්ථාවකවත් කියන්නේ නැහැ. හැබැයි රටේ පරිපාලනයේදී ප්‍රදේශපද සංවර්ධනයේදී පළාත් සභාව තුළින් සුවිශේෂ කාර්යභාරයක් ඉටු වුණා කියන එක තමයි
මම මිනිත්තු දෙකක් කාලයක් තියෙනවා.
නමුත් අද දවසේ ආණ්ඩුකාරවුන්ගේ පාලනය යටතේ පළාත් සභාව පවත්වාගෙන යාම තුළ බලාපොරොත්තු වුණ අරමුණු සහ පරමාර්ථ ඉෂ්ට වෙන්නේ නැහැ. පළාත් පාලන ආයතන මේ අමාත්‍යාංශයට අයිති අද පළාත් පාලන ආයතන මහදෙන නියෝජිතයන්ගෙන් තොරව පවතින්නේ එල්පිටි ප්‍රාදේශ සභාව හැර. හැබැයි අද ඒවට පත් කරලා තිබෙන සමහර රාජ්‍ය නිලධාරී කොමසාරිස්වරු සභා ලේකම්වරු සමහරක් දෙනා රාජකාරී ඉතාම හොඳට කරනවා දක්ෂාවංක නිලධාරී නිර්මාණශීලී පළදායි යම් ක්‍රියාදාමයන් තමන්ගේ ආයතන වෙනුවෙන් කරනවා. හැබැයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි සමහර පළාත් පාලන ආයතන නායකත්වයේ දෙන නිලධාරීන් තුලින් ඒ දේ සිද්ධවන්නේ නැහැ. මොකද තමන්ගේ බල සීමාව තුළ කළ හැකි කාර්යභාරයන් පවා ඒ සමහර උදවිය උවමනාවෙම මගහරිනවා. සමහර අවස්ථාවල අදාළ අනුමැතියන් ගැනීමේ අවශ්‍යතාවය නැති වුණත් ඒ අනුමැතීන් ගැනීම සඳහා ඉහළට ඒ කාරණා ඉදිරිපත් කිරීම තුළ ජනතා සේවාවන් නිසි ලෙසට නිසි කලට ඉටුවන්නේ නැහැ. විශේෂයෙන්ම ඩෙංගු වැනි වසංගතවලදී ඒකම ප්‍රදේශපද වෙනත් සංවර්ධන ක්‍රියාදාමයන්දී පළාත් පාලන ආයතන තුලින් ඒ කාර්යයන් රට පුරාම සිදු නොවන නිසා ඒ පිළිබඳව අමාත්‍යාංශය විශේෂ අවධානයක් යොමු කරන්නට කියන ඉල්ලීම මා කරනවා. ඒකම අද රටේ ක්‍රියාත්මක වුණු නිලසෙවන ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙල බොහොම හොඳයි. ගමේ ප්‍රධාන රාජ්‍ය නිලධානීන් කීප දෙනා එක තැනක සිදීම තුළ ජනතාවට එක විශාල පහසුවක්. නමුත් අද අර පසුගිය වකවානුව තුළ සිදු වුණු ආකාරයේ ශීඝ්‍රතාවයකින් නිලසේවන පිහිටවීම සිදු නොවන නිසා
ජනිතය
පිළිබඳව අමාත්‍යාංශය අවධානය යොමු කරන්නට කියන ඉල්ලීම කරමින් විශේෂයෙන්ම මතක් කළා මේ අවස්ථාවේදී දීප ව්‍යාප්ත සේවාවන් නිලධාරීන් සඳහා විදේශ ශිෂ්‍යත්ව වැඩමුළුවලට සහභාගී වීමේදී මීට වඩා සාධාරණ වූ විනිවිද භාවයකින් යුතු ක්‍රමවේදයක් අනුගමනය කරන්න කියන ඉල්ලීමත් විශේෂයෙන්ම රාජ්‍ය කළමනාකාර සේවා දෙපාර්තමේන්තුව තුළින් වැඩ කටයුතු සිදුවීමේදී ඒ වැඩ කටයුතු ඒ නිසි ලෙස ඉටු නොවීම පිළිබඳවත් අවධානය යොමු කරමින් මේ අවස්ථාවේ නැවත වතාවක් ගරු අග්‍රාමාත්‍යතුමා සභාවට පැමිණි අවස්ථාවේදී අපේ කාගෙන් ගෞරවයේ තිබෙන විශේෂයෙන්ම මෙරට කීර්තිමත් සේවාවක් ඉටු කරපු එතුමා මේ අමාත්‍යාංශය තුළින් තමන්ගේ දක්ෂ තරුණ රාජ්‍ය අමතුරු දෙදෙනා සමග කලින්ටත් වඩා පළල් සේවාවක් මේ අමාත්‍යාංශයට ඉටු කරන්නට අවශ්‍ය කටයුතු කරයි කියන විශ්වාසය පළ කරමින් ඒ සඳහා ධෛර්ය ශක්තිය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් කාලය ලබා දීම ගැන ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මා නිහඬ වෙනවා. බොහොම ස්තුති.
බොහොම ස්තුති ඔබතුමාට. ගරු ලලිත් එල්ලාවල මහත්තයා ඔබතුමාට මිනිත්තු 11ක කාලයක්
තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම බොහොම ස්තුතිවන්ත වෙනවා මේ රාජ්‍ය පරිපාලන පළාත් පාලන අමාත්‍යාංශයේ වැසීසී ඇත්තේ කතා කරන්න ලැබීම පිළිබඳව. නමුත් ඇත්තටම අපි කනගාටු වෙනවා. මොකද මේ අද මේ රට බංකොලොත් වීම මේ අද ඊයේ වෙච්ච එකක් නෙමෙයි. 77න් පස්සේ මේ රට පාලනය කරපු සියලුම නායකයෝ සියලුම දේශපාලඥයෝ අඩු වැඩි හැටියට වගකීම ගන්න ඕන. ඒ වගකීමත් එක්ක තමයි ඒ අයගේ ඒ පාලනයේ දුර්වලතාවයන් නිසා තමයි මේ රට අද බංකොලොත් භාවයට පත් වෙලා තියෙන්නේ. මොකද අපි දරුවෙක් හැදුවා නම් අපි හිතනවා අපිට වඩා හොඳට දරුවා ඉන්න ඕන කියලා. හැබැයි මම දැකපු දෙය තමයි 77න් පස්සේ හිටපු නායකයෝ රට ගැන එහෙම හිතුවේ නැහැ. තමන්ගේ කාලේ හොඳට හිටියා නම් ඇති කියලා හිටපු නිසා තමයි අද මේ තත්වෙට මේ රට වැටුනේ. අද එහෙම වැටිච්ච රටේ අද මේ බංකොලොත් වෙච්ච රටේ ඒ මේ බංකොලොත් වීම නිසාම
හිටපු ජනාධිපතිතුමාට පාලනයෙන් අයින් වෙන්න ඕන වෙච්ච රටේ මේ බංකොලොත් වෙච්ච රටේ අයවැය තමයි මේ ඉදිරිපත් කරන. මේ අයවැය ඉදිරිපත් කරනකොට මම හිතුව ඇත්තටම මම දැකපු දේ තමයි ගරු අගමැතිතුමා ඉන්න අවස්ථාවලදී මම මේක මීට ඉස්සෙල්ලා කියලා තියෙනවා. අපි ප්‍රශ්නයක් ඇහුවාම ජනතාවගේ ප්‍රශ්නයක් ඇහුවාම ප්‍රශ්නේ දවසින් දවස කල් දානවා. ඒ ප්‍රශ්නෙට උත්තර හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි අපි බැලුවාම කැබිනට් ඇමතිවරු අපි කොයි මොහොත බැලුවත් කැබිනට් ඇමතිවරු 20ක් හිටියත් අපිට එක්කෙනෙක් දෙන්නෙක්ව සමහරක් වෙලාවට අපි කතා කරන වෙලාවට මෙතන නැහැ. මේ සමහර වෙලාවට වෙනස් රාජකාරී තියෙන්න පුළුවන්. හැබැයි මේ මන්ත්‍රීවරු කියන දේ මොකද්ද කියලා අහගෙන ඉන්න මේ ඒගොල්ලන් කැබිනට් එකේ කතා කරලා තීන්දු තීරණ ගන්න මෙතන ඉන්න ඕන. එහෙම නැහැ. අ දැන් ගත්තහම වුණත් අග්‍රාමාත්‍යතුමා විතරයි මේ කැබිනට් එකේ මෙතන ඉන්නේ. ඉතින් මේ රාජ්‍ය ඇමතිවරු කීප දෙන්නෙක් තුන් දෙනෙක් විතරයි. ඒක රාජ්‍ය ඇමතිවරු 40කින් ඉන්නේ. ඉතින් මේක මෙහෙම වෙලා හරියන්නේ නැහැ. මේ බංකොලොත් වෙච්ච රටක අයවැයක් හදන්නේ. මේ රටක් ගොඩනගන්න හදන්නේ. මේන් පුළුවන් ද රටක් ගොඩනගන්න. ඒක නිසා මේක තේරුම් ගන්න ඕන. මම නම් මේක තේරුම් ගත්ත දේ තමයි ඇත්තටම අපි තමු මේ මුදල් අමාත්‍යංශකමක මේ අයවැයක්වත් මේක සාර්ථකව නිම කරන්න නම් අපි දැකපු දේ තමයි කිසිම අයවැයක් සාර්ථකව නිම වෙලා නැහැ. අපි බලාපොරොත්තු වෙච්ච ආදායම් හම්බ වෙලා නැහැ. හැබැයි මේකට ප්‍රධාන හේතු මොකද්ද? මේක ප්‍රධානම හේතුව අපි හැමදාම දැක්කාම ජනාධිපතිවරයා තමයි මුදල් අමාත්‍යංශකම. හැබැයි ඒක සක්‍රීයව කරන්න විදියක් නැහැ. මොකද ජනාධිපතිවරයාට තියෙන රාජකාරීත් එක්ක. ඒක නිසා මම දකින දේ තමයි මේ මුදල් අමාත්‍යංශයේ වෙනම කෙනෙක් අතට යන්න ඕන සක්‍රීයව මේ රට ගොඩනගන්න. එහෙම නැතුව මේක කරන්න බෑ. මං කියන්නේ මේ ජනාධිපතිතුමාට විරුද්ධවක්වත් කාටවත් විරුද්ධව නෙමෙයි. මේක රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ගත්තත් ගරු අග්‍රාමාත්‍යතුමනි ඔබතුමාට විරුද්ධව කතා කරනවා නෙමෙයි. ඔබතුමා අග්‍රාමාත්‍යවරයෙක් වුණාම විශාල රාජකාරී රාශියක් තියෙනවා. ඉතින් ඇත්තටම අපි හිතමු ජානක කුමර මන්තුමා ගන්නකො අපි දැක්කා රාජ්‍ය අමාත්‍ය අවැවිලි කර්මාන්ත මන්තන්ද රාජ්‍ය අමාත්‍යංශය දීලා තියෙනකොට ඉතාමත් හොඳට ඉතාමත් දක්ෂව කටයුතු කළා. මං කියන්නේ මේ රාජ්‍ය අමාත්‍යංශය මුදල් අමාත්‍යංශය අරුණාම ඊළඟට මේ රටේ පාලනය කර යුතු තැන තමයි රාජ්‍ය පරිපාලනය. ඉතින් ඒක මම කියන්නේ අග්‍රාමාත්‍යතුමනි ඒ වගේ දක්ෂ තරුණයෙකුට දෙනවා නම් මං හිතනවා මේවා ගොඩ ගන්න පුළුවන් කියන එක තමයි කියන්නේ. මං කියන්නේ අගමැතිතුමාගෙන් මේක කෙරෙන්නේ නැහැ කියනෝ නෙමෙයි. මං කියන්නේ රාජකාරී වැඩි වුණාම මේක දෙන්න ඕන ඒ තරුණයන්ට. තරුණයන්ට දීපු හැම තැනකම මේවා දක්ෂ පාලනයක් වෙලා තියෙනවා. මම මේක මේ විදිය වෙන්න ඕන. එහෙම නැතුනොත් එහෙම අපි දකින්නේ හැමදාම මේ විදියට තමයි මේ පාර්ලිමේන්තුව දකින්න පුළුවන් වෙන්නේ. කැබිනට් ඇමතිවරු එක්කෙනෙක් දෙන්නෙකුට අර කවුරක් අන්දානි. ඉතින් මම මේක දකින තව දෙයක් තියෙනවා. මම වෛද්‍යවරයෙක් නෙමෙයි. මම වෛද්‍යවරයෙක් නෙමෙයි උනාට මේ වෛද්‍යවරු ඉන්නවා මෙතන. හැබැයි මං කියවලා තියෙන වෛද්‍ය මතය අනුව අවුරුදු 70 පැන්නාට පස්සේ 150ක් විතර ඉස්ලාම් බෑනවා. හරි මේ වෛද්‍යවරු සාක්ෂි දරනවා. හරි එතකොට වෙන්නේ මොකද්ද? හවස කාලෙ වෙනකොට නිදිමත හැදෙනවා, මේ හැදෙනවා. ඒවා සක්‍රීය නැහැ ඒ අමාත්‍යංශය. ඉතින් මම කියන්නේ අඩුම ගානේ මේ මේ මේකෙන් ගොඩ එන්නවක්වත් අවුරුදු 70ට වැඩි අඩු අයට මේ කැබිනට් අමාත්‍යංශ ටික දෙන්න ඕන. මේක අන්තම් මේක අඩු ගානේ තීජ්ජ තත්ත්වයට හරි මේ රට ගොඩ ගන්න. එහෙම නැතුව මේක කරන්න බෑ. ඒක නිසා මම මේකෙදි ඊළඟට කියන්නේ මේක අපි දන්නවා මෙතන රාජ්‍ය නිලධාරී සියලු දෙනා ඉන්නවා රාජ්‍ය පරිපාලනේ. ඒ වගේම පළාත් පාලන අමාත්‍යංශ වල මේ නිලධාරී මේ සියලු දෙනා ඉන්නවා. මේක මම ඉල්ලන දේ තමයි මේ විශේෂයෙන් මේ හැමෝම කතා කළා. කතා කරලා අපි හැම අයවැයකම මේ කතා කරනවා. කතා කරලා විතර නෙමෙයි එන ගමන අයවැය වෙනකොට මේවා ක්‍රියාත්මක කරන තැනට ගේන්න. මේ ග්‍රාම නිලධාරී ගැන හැමෝම කතා කළා. ඒ ග්‍රාම නිලධාරී කියන්නේ අපි දන්නවා අපි ගත්තාම අපි බණ්ඩාර මාසෙණි ගත්තාම මිල්ලනිය ගත්තාම හැම ගම් වතුරකම යට වෙනවා. ඒ වගේ පීඩන ජනතාවට වැඩි. හැබැයි ඒ අය දැන් මේ රාජකාරී වේලාව පැය 8ද එහෙම කියලා නැහැ. පැය 24ම වැඩ කරනවා. හැබැයි මේට වඩා ගරු අග්‍රාමාත්‍යතුමනි මේ රාජ්‍ය රජයේ ග්‍රාම නිලධාරී ගැන මේට වඩා හිතන්න ඕන. මොකද මම කියන්නේ මේ ඉන්න ඇමතිවරයෙක් මේ රාජ්‍ය නිලධාරියෙක් ඕන කෙනෙක් ගිහිල්ලා අපේ ප්‍රදේශ ගිහිල්ලා මගේ ප්‍රාදේශීය සභා බල සීමාව තුල තියෙන්නේ. ප්‍රාදේශීය සභා බල සීමාව තුල පුළුවන් නම් මේ කාර්යාලයක් රුපියල් 10ට ගන්න අරන් දෙන්නකෝ ඒ ග්‍රාම නිලධාරීන්ට. ග්‍රාම නිලධාරීන්ට පුළුවන්ද? රුපියල් 10ට ගන්න බෑ. හරිද? නගරසභා සර්වි සීමාව කන 1500යි. මේ ගණන් වලට ගන්න පුළුවන්ද? අඩුම ගානේ රුපියල් 6000ක් 7000ක් යනවා. මේ අඩි 10යි 10 කාමර කැලලක් අච්චන්න. මේ ප්‍රාදේශීය සීමාව. ඒ 1000 15000 කෝණ නගරසභා සීමාව කන්න. මේ රාජ්‍ය මේ ග්‍රාම නිලධාරීන්ට මේ කරන්න පුළුවන්ද? කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක නිසා මම කියන්නේ මේ රටේ පුරප්පාඩු මේ වෙනකොට ගාම නිලධාරී 3500ක් විතර තියෙනවා. පුරප්පා 3500කට ප්‍රමාණයකට ග්‍රාම නිලධාරී පුරප්පාඩු තියෙනවා. ඒ වගේම තමයි මේකේ වැඩ බලන්න දෙනවනේ පුරප්පාඩු වසන් වල වැඩ බලන්න දුන්නාම මේ වැඩ බලන වසමකට ගෙවන්න කීයද? මං දන්න තරමින් රුපියල් 8000යි ගෙවන්න. මේ රුපියල් 8000කින් ග්‍රාම සේවක වසමක වැඩ බලන්න පුළුවන්ද? මේවා හිතන්න ඕන කාරණා. ඒ වගේම තමයි මම කියන්නේ මේකත් එක්කම මේ අවුරුද්දකට ලිපි දව්‍ය වලට මේ හැමෝම කිව්වා වගේ රුපියල් 1500යි දෙන්නේ.
ගරු මන්ත්‍රීවතා මිනිත්තු දෙකක් කාලයක් තියෙනවා.
ඒපෝ බණ්ඩලයම්ම තවද මේ මගේ හිතේ 2250ක් විතර වෙනවා. ඒ වගේම මේ අපි දැක්ක කොට්ටාසයෙන් බාහිර වැඩ කරනවා නම් රුපියල් 1000ක් දෙන්නවක් වෙනවා. කොට්ටාසයේ තුල වැඩ කරනවා නම් රුපියල් 600ක් දෙනවා. මේ තුන් මගේ ඉතින් පෙට්‍රල් ලීටරයක්ම 356ක් වෙනවා. පෙට්‍රල් ලීටරයක්. ඉතින් මේ පෙට්‍රල් ලීටර දෙකක් ගන්න බෑනේ මේ රුපියල් 600. මේ මම කියන්නේ මේ රාජ්‍ය නිලධාරී මේ ඇමතිවරු ගිහිල්ලා මේව පුළුවන් නම් කරන්නකෝ මේ ගණන් වලට. මේව කරන්න පුළුවන්ද කියලා බලන්න. ඉතින් මේව ගැන හිතන්න ඕන. මේ නිලධාරී කොහමද ගම්වල වැඩ කරන්න කියලා හිතන්න ඕන. ඒ අයගේ තෘප්තිනම් දායේ නැතුව වැඩ කරන්න කොහොමද කියලා හිතන්න ඕන. මේ පල්ලෙයා ජනතාවත් එක්ක වැඩ කරන්න. ඉතින් ජනතාවත් එක්ක වැඩ කරනකොට මේ වගේ දේවල් වෙනවා. ඉතින් ඒ නිසා මම ඉල්ලන්නේ මෙන්න මේ වගේ දේවල් ගැන මීට වඩා හිතන්න කියන එක ඉල්ලනවා. ඒ වගේම අපි දැක්කා මේ පරිපාලන ග්‍රාම නිලධාරී ගන්න එක. පරිපාලන ග්‍රාම නිලධාරීන් ගන්න එක මගේ හිතේ දැන් විභාගේ තියලා මේ අවුරුදු දෙකකට වැඩි. ඒ වගේම දැන් සම්මුඛ පරීක්ෂණයේදී අවුරුද්දකට වැඩි. මේ රාජ්‍ය නිලධාරී පඩි ගන්නවා. ඇමතිවරු මන්ත්‍රීවරු පඩි ගන්නවා. මේ පුරප්පාඩු තියෙනවා. අවුරුදු දෙකක් වෙනවා විභාගේ තියලා, අවුරුද්දක් වෙනවා සම්මුඛ පරීක්ෂණයේදී. තාමත් පත්තින් ටික දෙන්නේ නැහැ. මොකටද මේ ඇමතිකම්? මොකටද මේ නිලධාරී ඉඳලා? හරි, ඒ පත්පින් දෙක ජනතාවට සේවය කරන්නනේ මේවා දෙන්නේ. මම කියන්නේ මේවා මෙතන ඉඳලා අහගෙන ඉඳලා වැඩක් නැහැ. ලබන ගමන අය වෙන ඔකටවත් මේවා ක්‍රියාත්මක කරන්න. මේවා ක්‍රියාත්මක කළා මේ පුරප්පාඩු ටික පුරවන්න. ඒ වගේම වැඩ බලන මේ පරිපාලන නිලධාරී ගාම නිලධාරී වැඩ බලන්න දුන්නා. වැඩ බලන්න දීලා එයාට පුහුණුවින් දුන්නා. එයාට පුහුණුවින් දීලා එයාට රජයෙන් වියදම් කළා. මං කියන්නේ අඩුම ගානේ මේ විභාග තියපු අයට දෙනකම් අපි අග්‍රාමාත්‍යතුමත් එක්ක කතා කළා. අඩුම ගානේ අවුරුදු 5ක් 10ක් වැඩ බලපු අයට ඒ අයටත් මේ පුරප්පාඩු වලින් අරගොල්ලන් දෙනකම් විභාග කරපු අයට දෙනකම් ඒ අයටත් දෙන්න කියන ගෞරවය ඉල්ලීම කරනවා. මොකද නැත්තම් ඒ අයට කරන ලොකුම අසාධාරණයක්. මොකද ඒ අයට අත්දැකීම් තියෙනවා. ඒ අයට රජයෙන් වියදම් කළා පුහුණුවීම් දීලා තියෙනවා. ඒ අය ගැන හිතන්නේවත් නැහැ. ඒක අර නිකන් ඒ මිනිස්සුන් එකපාරටම එළියට දාන්න එපා. ඒ මුළු තේ මිනිස්සුන්ට ඉන්න පෙන්ෂන් ගන්න නැත්තම් රස්සාව අත්තරල යන්න. අවුරුදු 10 15ක් ඉන්න අයට වක්වත් මේ ගැන හිතන්න කියන ඉල්ලීම මම මේ අවස්ථාවේදී කරනවා. ඒ වගේම තමයි මම අවසාන වශයෙන් මම ඉල්ලා සිටින්නේ මේ ගම නිලධාරීන්ගේ. ඒ වගේම මේ කාර්යාල කාර්ය සහායකකට පවා සාමාන්‍යයෙන් සේවාවක් කරන්න ඕන මොනවාද සේවාව කරන්න ඕන කියන දේ තියෙනවා. හැබැයි ග්‍රාම නිලධාරීන්ට තාමත් මේ සේවා ව්‍යවස්ථාව මේක ගේන්න බැරි වුණා. ඉතින් මම කියන්නේ තමන්ම හදවතට තට්ටු කරලා අන්න රාජ්‍ය පරිපාලන ලේකම් ඇතුළු නිලධාරී කැබිනට් ඇමතිවරු රාජ්‍ය ඇමතිවරු තමන්ම පපුවට තට්ටු කරලා අන්න මේක කරන්න බැයි නම් අපි මෙතන ඉඳලා වැඩක් තියනවාද කියලා හිතන්න. ඉතින් මේවා තමයි. ඉතින් ඒ නිසා මම අවසාන වශයෙන් මම කියන්නේ මේවා ගැන ඊළඟ අවුරුදු ආයවැයට එන කතා කරන්න අපිට තියන්න එපා. කතා කරන්න තියන්න නැතුව මේවා විසඳන්න කියන ගෞරවණීය ඉල්ලීම කරමින් මම නිදෙන්න වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීවරු. ගරු චාල්ස් නිර්මලනාදන් මැතිතුමාට මිනිත්තු 8ක කාලයක්
තියෙනවා. නන්රි ප්‍රතිසභාවන අවர்களே, இன்றைய இந்த உள்நாட்டு அலுவலர்கள் அமைச்சு தொடர்பாக ஒரு சில விடயங்களை பேசுவதற்கு நேரம் கிடைத்தமைக்கு நன்றியை தெரிவித்துக் கொள்கிறேன். குறிப்பாக அவசரமான ஒரு கோரிக்கையாக கௌரவ பிரதமர் அவர்களிடம் நான் இந்த கோரிக்கையை முன்வைக்கிறேன். குறிப்பாக உள்ளூராட்சி இராஜாங்க அமைச்சர் ஜானக வக்கும்பர அவர்கள் இந்த இதை இந்த விடயம் தொடர்பாக கூடிய கவனம் எடுக்க வேண்டும் என்று நான் பிரதமர் அவர்களையும் அவர்களையும் கேட்டுக்கொள்கிறேன். குறிப்பாக இந்த ஒரு கடந்த 23ஆம் தேதி கோர்ட் ஆஃப் அப்பீல் கோர்ட்டில் ஒரு தீர்மானம் ஒன்று நிறைவேற்றப்பட்டிருக்கிறது. அதாவது மன்னார் நகரசபை மாந்தமேற்கு பிரதேச சபையினுடைய திண்மை கழிவு என்பது மன்னார் மாவட்டத்தின் பாப்பாமோட்டை பிரதேசத்தில் இருக்கிறது. அது வந்து 2013ஆம் ஆண்டு ADP நிறுவனத்தால் 80 மில்லியன்கள் ரூபாய் செலவில் கட்டி கொடுக்கப்பட்டது. 10 வருடங்களாக அந்த திண்ம கழிவு நிலையம் இயங்கி வருகின்ற நிலையில் என்வைரன்மெண்டல் ஃபவுண்டேஷன் லிமிடெட் 171 ஸ்ரீ ஞானேந்திரா மாவட்ட நாவலையில் இருக்கின்ற ஒரு ஃபவுண்டேஷன் ஒன்று அதற்கு எதிராக வழக்கு தாக்குதல் செய்யப்பட்டு அதற்கு நகரசபைக்கு மாந்தமேற்கு பிரதேச சபைக்கு அவர்கள் கட்டளை பிறப்பித்திருக்கிறார்கள் கோர்ட் ஆஃப் அப்பீலால் அந்த திண்ம கழிவு நிலையத்தை பாவிக்க முடியாது என்று. கௌரவ ராஜாங்க அமைச்சர் ஜானக வக்கும்பர் அவர்கள் இது தொடர்பாக ஒரு அவசரமாக சட்டத்தின் ஊடாக அணுகி இந்த ஸ்டே ஆர்டரை நீதிமன்ற கட்டளையை மீள் பரிசீலனை செய்யும்படியாக நீங்கள் தலையிட்டு நான் தற்பொழுது ஆளுநரிடத்தில் தெரிவித்திருக்கிறேன். தற்பொழுது வடமாகாண பிரதம செயலாளர் இந்த பாராளுமன்றத்தில் இருக்கிறார் என்று நினைக்கின்றேன். முடிந்தவரையில் கூடிய கவனம் எடுத்து இந்த நீதிமன்ற கட்டளையினுடைய கட்டளையை மீள் பரிசீலனை செய்ய வேண்டும். ஏனென்றால் தற்பொழுது நகரசபையின் ஊடாக மன்னார் நகரத்தில் மன்னார் பிரதேசத்தில் இருக்கின்ற திண்மை கழிவுகளை மன்னார் நகரசபை டிராக்டர்கள் மூலம் எடுக்க முடியாத நிலை இருக்கிறது. அப்படி ஒரு இரண்டு நாட்கள் எடுக்காவிட்டால் மிகப்பெரிய ஒரு அழிவுக்கு, மிகப்பெரிய ஒரு தொற்று நோய்க்கு, மிகப்பெரிய ஒரு துன்பகரமான நிகழ்வுக்கு செல்ல வேண்டும். ஏனென்றால் மழை காலங்களில் இப்ப இந்த கழிவுகளை உடனுடன் அகற்றாவிட்டால் மிகப்பெரிய ஒரு பாதிப்பு ஏற்படும். ஆகவே பிரதமர் அவர்கள் இதில் கூடிய கவனம் எடுத்து இதை நிறுத்த வேண்டும் என்று கேட்டுக்கொள்கிறேன். குறிப்பாக இப்படியான அவசரமான நிலைமைகளில் மன்னாரில் ஒரு பொதுவான தீர்மானம் எடுப்பதற்கு மாவட்ட அரசாங்க அதிபர் இல்லை. குறிப்பாக அண்மையில் நடந்த அரசாங்க அதிபர் இல்லாமல் ஒரு மாவட்ட அபிவிருத்தி குழு கூட்டம் நடைபெற்றது. அந்த குழு கூட்டத்தில் எடுத்த தீர்மானங்களை கூட நடைமுறைப்படுத்துவதற்கு அவர்களிடம் கேட்டால் அரசாங்க அதிபர் இல்லை என்ற கருத்தை தான் கூறுகிறார்கள். ஆகவே அரசாங்க அதிபர் இல்லாதது மிகப்பெரிய ஒரு பிரச்சனையாக இருக்கிறது. ஆகவே பிரதமர் அவர்களிடம் நாங்கள் கதைத்திருக்கின்றோம். ஆகவே அந்த மிக விரைவில் அரசாங்க அதிபரை நியமிக்கும்படி கேட்டுக்கொள்கின்றேன். இந்த அவசரமான நிலைக்கும் மன்னாரில் ஏற்பட்டிருக்கின்ற இந்த கோர்ட் ஆஃப் அப்பீலினுடைய அவசரமான நிலைக்கும் தாங்கள் தலையிட்டு ஒன்று நீதிமன்றத்தில் இருக்கின்ற தடையை தற்காலிகமாக அது மாற்றம் செய்ய வேண்டும் அல்லது ஒரு தற்காலிகமாக இடம் ஒன்றை அவசரமாக ஒரு ஆலோசனை நடத்தி தற்காலிகமாக இடம் ஒன்றை தேர்வு செய்து அதில் கழிவுகளை கொட்டக்கூடிய வகையில் நடவடிக்கை எடுக்க வேண்டும் என்று கேட்டுக்கொள்கிறேன். குறிப்பாக மன்னார் மாவட்டத்தினுடைய பல குறைபாடுகள் தொடர்பாக என்னுடைய நண்பர் ராஜாங்க அமைச்சர் அசோக பியந்த் அவர்களிடம் நான் நேரடியாக அமைச்சுக்கு சென்று கூட பல விடயங்களை தெரிவித்திருக்கிறேன். குறிப்பாக மன்னார் மாவட்டத்தினுடைய முசலி பிரதேச செயலகம், நானாட்டான் பிரதேச செயலகம், மாந்தமேற்கு பிரதேச செயலகத்தில் கணக்காளர்கள் நிரந்தரமாக இல்லை. அவர்கள் வேறு செயலகங்களில் இருந்துதான் கிழமைக்கு ஒரு நாள் 2 நாட்கள் வந்து கடமையாற்றி செல்கிறார்கள். ஆகவே ஒரு பிரதேச செயலகத்துக்கு ஏன் தொடர்ச்சியாக கணக்காளர்கள் இல்லை என்பதை பார்க்க வேண்டும். குறிப்பாக நானாட்டான் பிரதேச செயலகத்திற்கு 33/5/2021 முதல், அதாவது 21ஆம் ஆண்டு பங்குனி மாதம் முதல் இன்று வரை நிரந்தரமான கணக்காளர் இல்லை. அவர் கச்சேரியில் இருந்துதான் வந்து ஒரு சில நாட்கள் கடமையாற்றிவிட்டு செல்கின்றார். ஆகவே கணக்காளர் என்பது மிக முக்கியமான விடயமாக இருக்கிறது. ஆகவே கணக்காளர்களை உடனடியாக நியமிக்க வேண்டும் என்று கேட்டுக்கொள்கிறேன். அதே நேரத்தில் நானாட்டான் பிரதேச சபையில் கடந்த சில மாதங்களாக ADP இல்லாத ஒரு சூழ்நிலை இருக்கிறது. ஆகவே மன்னார் மாவட்ட செயலகத்திலும் திட்டமிடல் பிரிவில் இருக்கின்ற அதிகாரிகளுடைய பற்றாக்குறை இருக்கிறது. ஒரு மாவட்டத்தை நிர்வகிக்கிற திட்டமிடல் செய்கின்ற பிரிவில் அந்த பணியாளர்கள் அதிகாரிகள் குறைவாக இருக்கின்ற போது அது மாவட்ட மக்களுக்கு சேவை புரிவதில் பல தாமதங்கள் ஏற்படுத்தும். ஆகவே இந்த விடயம் தொடர்பாகவும் கூடிய கவனம் எடுக்க வேண்டும் என்று கேட்டுக்கொள்கிறேன். அதே நேரத்தில் தற்பொழுது ராஜாங்க அமைச்சர் ஜானக வக்கும்பர் அவர்கள் ஒரு யோசனையை முன்வைத்திருக்கிறார். உள்ளூராட்சி அமைச்சின் கீழ் உள்ள தற்காலிகமாக பணிபுரிகின்றவர்களை நிரந்தரமாக நியமிப்பதற்கு நடவடிக்கை எடுப்பதாக கூறியிருக்கிறார். கௌரவ அமைச்சர் அவர்களே, எங்களுடைய வடமாகாணத்தை பொறுத்தவரையில் வடமாகாண சபையினுடைய தவறான தீர்மானமா அல்லது மற்ற மாகாணங்கள் அப்படி ஒரு தீர்மானம் இருக்கிறதா எனக்கு தெரியவில்லை. இருந்தாலும் அவர்களுடைய ஒரு தீர்மானம் இருக்கிறது. உங்களுடைய அலுவலகங்களில் வெற்றிடங்கள் இருப்பின், அவர்களுடைய பற்றாக்குறை இருப்பின், நீங்கள் நேரடியாக அவர்களை தற்காலிக இணைப்பாக செய்யாமல் ஒரு கோஆபரேட்டிவ் ஊடாக அல்லது தனியார் நிறுவனங்கள் ஊடாக அவர்களை சேவையை பெற்றுக்கொள்ளும்படி அவர்கள் மாகாண சபையினுடைய 16-17 ஆண்டுகளில் மாகாண சபையினுடைய ஒரு தீர்மானம் இருக்கிறது. அதன் அடிப்படையில் அவர்கள் எல்லாம் தனியார் கம்பெனிகள் ஊடாகவும் கோஆபரேட்டிவ்கள் ஊடாகவும் தான் ஆக்களை உள்வாங்கியிருக்கிறார்கள். ஆகவே எங்களுடைய முயற்சியை நான் வரவேற்பதோடு வடமாகாணத்தில் இருக்கின்ற இந்த பணியாளர்களுடையும் நீங்கள் கருத்தில் எடுக்க வேண்டும். அவர்களுக்கும் நிரந்தர நியமனம் கொடுப்பதற்குரிய நடவடிக்கையை எடுக்க வேண்டும் என்று நான் கேட்டுக்கொள்ள விரும்புகிறேன். அதே நேரத்தில் கௌரவ பிரதம அமைச்சர் அவர்களே, நீங்கள் அண்மையில் வவுனியா நகரசபை மாநகர சபை ஆக்கிய போது நீங்கள் நேரடியாக வந்து உத்தியோகபூர்வமாக அதை அறிவித்திருந்தீர்கள். மன்னார் நகரசபையும் மாநகர சபை ஆக்குவதை ஏற்கனவே தீர்மானம் எடுக்கப்பட்டிருக்கிறது. ஆனால் தங்களுடைய அமைச்சு ஆலோசனை கூட்டத்தில் உங்களுடைய அதிகாரி கூறியிருந்தார், உள்ளூராட்சி தேர்தல் அறிவிக்கப்பட்டதன் காரணமாக எங்களால் உத்தியோகபூர்வமாக மாநகர சபையாக கெசட் பண்ண முடியாமல் இருக்கென்று உங்களுடைய அதிகாரி ஒரு பெண்மணி உங்களுடைய கூட்டத்தில் கூறியிருந்தார்.
என்னுடைய
கேள்வி கௌரவ பிரதம அமைச்சர்களே, அந்த உள்ளூராட்சி தேர்தல் நடைபெறாது என்பது, தற்பொழுது நடைபெறுவதற்குரிய வாய்ப்பில்லை என்பதை எல்லாரும் ஏற்றுக்கொண்ட விடயம். அதை ஏன் உத்தியோகபூர்வமாக இன்னும் ரத்து செய்யவில்லை என்பதை நான் இந்த சபையில் கௌரவ பிரதம அவரிடம் கேட்டுக்கொள்கிறேன். ஏனென்று
சொன்னால்
அந்த உத்தியோகபூர்வமாக அது ரத்து செய்யாத காரணத்தினால் பல்வேறுபட்ட பிரச்சனைகளை மக்கள் சந்தித்துக் கொண்டிருக்கிறார்கள். குறிப்பாக அரசியல் கட்சிகள் கூட அதுக்கு செலுத்திய பணங்களை கூட மீளப்பறிய பெற முடியாத சூழ்நிலை இருக்கிறது. ஆகவே இந்த விடயங்களை கௌரவ பிரதமர் அவர்களும் ராஜாங்க அமைச்சர் அவர்களும் கூடிய கவனம் எடுத்து இந்த விடயங்களுக்குரிய பதில்களை நடவடிக்கைகளை எடுக்க வேண்டும் என்று கேட்டுக்கொள்கிறேன். நன்றி.
பௌமி சத்திய பத்த மாட்டார் கரு ஜானக வக்கும்பரி மெத்தமத்தமான மினித்து பாலவ காலத்தின்
கரு நியோஜ கதாநாயகத்துமணி ராஜ்ய பரிபாலன சுதேச கட்டியத்து பலசபா பலத்பாலன அமாத்தியான்சே வயசீர்சே அடுத்து அப்பே மத்திய அமைச்சரு திசாயதினை கதாக்கரா ஏ அய கேப்பு காரணா அப்பி ராசியக் இதுவேதி கரான பலாபுருத்து வேணுமா எக்கா மே அப்பி பகுகிய மாச விஸ்ஸ பலத்பாலன ஆயத்தனோல தருண நியோஜனே அத்திகரான்ன சியட்டு விசிப்பாக அத்திகரான்ன மே பணத்தை சன்சோதனையாக கினாவா ඒ සංශෝධනයේ ගෙනාවේ අපේ දොළොවත්ත මන්ත්‍රීතුමා දැන් ඒකට ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේක නම ගහ ගන්න හැදුවා කියලා මේ පනතේ කොහෙවත් නමක් වදින්නේ නැහැ එතුමා ඒ යෝජනාව ගෙනාවා ඒ යෝජනාව සම්මත වුණා දැන් රටේ නීතියක් බවට පත් වෙලා තියෙනවා ඉතින් එතුමාට ඕන වෙලා තිබුණේ ඒ පනත ගේන්න ඒකට අපි උදව් කරා ඒ පනත සම්මත කරලා තියෙනවා දැන් ඒක පනතක් බවට පත් වෙලා තියෙනවා මේ පනත කොහෙවත් එතුමාගේ නම ගහලා නැහැ ඒ නිසා ඒකට ඕන එක්කෙනට අයිතිවාසිකම් ඕන නම් කියන්න පුළුවන්. ඒ වගේම අපේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් කිව්වා සංවර්ධන නිර්දාන්ට උසස් වීමක් ගන්න ක්‍රමවේදයක් නැහැ කියලා. 2011-08 වෙනිදින සිට ක්‍රියාත්මක වෙන පරිදි මේ උසස් වීම ගන්න ඒ අවශ්‍ය කරන කටයුතු කළා. 2012-09-07 වෙනිදින අංක 17.74 ඇරිරත් 31 ගැසට් පත්‍රයේ මගින් මේ සංශෝධනය ගහලා තියෙනවා. මේ පත්‍රින් දෙනකොට දෙන්නේ තුන්වෙනි ශ්‍රේණියේ ඊකට දෙවෙනි ශ්‍රේණිය හා පළවෙනි ශ්‍රේණියට ඒගොල්ලන්ට යන්න පුළුවන්. ඒක නිසා යම් යම් අය මේව හරියටම හොයලා බලන්නේ නැතුව තමයි මේ අය කතා කරන්නේ. ඒ වගේම පළාත් පාලන ආයතනවල නාම යෝජනා බාර දීපු රජයේ සේවකයන් ප්‍රශ්නයක් තිබුණා. ඒ අය තමන් නිමාඩු අරන් තමයි ඡන්දෙ ඉල්ලන්න ඕනේ. ඒ නිමාඩු අරන් ඡන්දෙ ඉල්ලුවට පස්සේ ගරු අග්‍රාමතුමා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ඒගොල්ලන්ට නැවත සේවයට යන්න අවස්ථාව සලසලා දුන්නා. ඒ වගේ මේ සේවයට යන්න උනේ ඒ අයට තමන් ඡන්දෙ ඉල්ලන කොට්ටාසෙන් පිටතට. ආණ්ඩුකම් ව්‍යවස්ථාවේ 102 වගන්තියේ තියෙනවා නාම යෝජනා බාර දුන්නාම ඒ අය ඡන්දේ අවසන් වෙන දිනය දක්වාම නිමාඩු අරන් ඉන්න ඕනේ කියලා. අපි ඒක වෙනස් කරලා දුන්නා. ඊට පස්සේ මේ සියලු දෙනාගේම ඉල්ලීම් පරිදි අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මැතිවරණ කොමිසම කැඳවලා අපි ඒගොල්ලන්ත් එක්ක සාකච්ඡා කරලා කමිටුවක් පත් කරලා එකඟතාවයක් ගත්තා. නැවත හිටපු තැනට යන්න අවශ්‍ය කරන වැඩපිළිවෙලක් හදන්න මේ වෙනකොට ඉල්ලීම් කරපු පිරිසක් ඉන්න අභියාචන දාපු ඒ අයව අපි කැඳවලා ඒ අයගේ නැවත ඒ සේවයට යනකොට ඒ ආයතනයටම පොරොන්දුවක් දෙන්න ඕන දිවුරුම් ප්‍රකාශකින් එයා රාජකාරී වෙලේ මොන ආකාරයකින්වත් දේශපාලන කටයුතු වල නියැලෙන්නේ නැහැ කියලා. ඒකත් එක්ක අගමැතිතුමා මේ කැබිනට් පත්‍රිකාව ඉදිරි දිනක කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. ඒක සම්මත වුණාට පස්සේ අපි මාසක් තුල තවත් එහෙම ඉන්නවා නම් එයාට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ ඉදිරිපත් කරාම අර කොන්දේසියත් එක්ක අපි ඒ තැනට නැවත වරක් ඒ රාජ්‍ය සේවයේ යවන්න අවශ්‍ය කටයුතු කරනවා. එක්කම පළාත් පාලන ආයතනවල 8400ක් පමණ බඳවාගත්ත අය ඉන්නවා. අවුරුදු 15-20 අපේ අකිලෙල්ලා මන්තුමාගේ ආසනේ අවුරුදු 20ක් පරණ සේවකයෙක් ඉන්නවා. ඉතින් මේවා කිසිම කෙනෙක් කරපු නැති කාරණාවක්. අපි අද කරන්න අවශ්‍ය කරන සියලුම කටයුතු කරලා තියෙනවා. මේ ඉදිරි මාස දෙකක් ඇතුළත මේ වැඩේ අවසන් කරනවා. අගමැතිතුමා ඒ පිළිබඳව කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරා. අතිගරු ජනාධිපතිතුමා එතුමා මට ගිය සතියේත් පොරොන්දු වුණා මේ කටයුත්ත ඉතාම ඉක්මනින් එතුමාට ඕනවත් තිබුණා අයවැය කතාවෙදිම කියන්න. මම බලාපොරොත්තු වෙනවා 13 වෙනිදා එතුමා කියයි. ඒ නිසා අපි ඒ සියලු දෙනාම රජයේ ස්ථිර සේවකයන් බවට පත් කරනවා. ඒක කිසිම කාටවත් අහපව් ඇඟිල්ලක් දික් කරන්න නැති වෙන්නේ ඒ කටයුත්ත අපි ඉස්සෙ සිද්ධ කරලා දෙනවා. එක්කම පළාත් පාලන ආයතන වල යම් යම් ගැටලු තියෙනවා. ඒ ආයතන වල හරියාකාර කටයුතු කරන්නේ නැහැ කියලා අපි ඒ පිළිබඳව ඊයේ තීන්දුවක් ගත්තා. මේ කටයුතු හරියාකාර ඉෂ්ට සිද්ධ කළා. ප්‍රදේශයේ මහජනතාවගේ බදු මුදල් අරගෙන ඒ බදු මුදල් වලින් තමයි ඒ ප්‍රදේශයේ සංවර්ධනය කරන්නේ. ඒවට අවශ්‍ය කරන ඕනම තීන්දුවක් මේ දවස්වල වැස්ස තියෙනවා. පස් කඳු කඩා වැටෙනවා, ගස් කඩා වැටෙනවා, කාණු කැඩෙනවා. ඒ ඕනම අවස්ථාව කාගෙන්වත් අවසරයක් ඕනේ නැහැ. පළාත් පාලන ආයතනයේ දැනට ඉන්න ලේකම් හෝ කොමසාරිස්ට බලයේ තියෙන අය කටයුතු කරන්න. එහෙම කාර්යවත් නොදනවත් ඉන්නවා නම් ඒක හෙට ඉඳන්ම කරන්න ඕනි. එහෙම කරන්න බැරි අය ඉන්නවා නම් ඒගොල්ලෝ අයින් කළ කරන්න පුළුවන් පිරිසක් ඒ ආයතන වලට දාන්න අපි කටයුතු කරනවා. මොකද මහජනතාවට වග කියන ආයතන පළාත් පාලන ආයතනයේ ඒ මහජනතාවට වග කියන ආයතනයක් හැටියට ඒ කටයුතු ඒගොල්ලෝ ඉස්සෙ සිද්ධ කරන්න ඕනේ. අපි දකිනවා යම් යම් ආයතන වල එහෙම අඩුපාඩු වුණාම ගොඩක් අය අපට දැනුම් දෙනවා. අපි ඒ ගැන අවශ්‍ය කරන විමර්ශන කළ අවශ්‍ය කටයුතු කරනවා. එක්කම අපි පහුගිය අයවැයද කියපු කාරණා රාශියක් ඉෂ්ට කරලා තියෙනවා. මම විනාඩි 45ක් ඉල්ලුවා අපේ කතානායකතුමාගේ. මට දුන්නු විනාඩි 15යි. මම අද ගෙනාවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි ගිය පාර කියපුවා ඉෂ්ට කරපු ටික. මේක කියවන්න කිව්ව විනාඩි 45ක් යනවා. මේ 70, 75, 80 කරපුවා තියෙනවා. අපි මේ පහුගිය කාලේ අපේ අමාත්‍යංශය යටතේ මේ විදේශ ආධාර මත ගත්තේ අපි එහෙම කරලා තියෙනවා. මම එදා ගිය පාර කිව්වා පාලං 150ක් හදනවා කියලා. පාලං 75ක් මේනකොට මුල්ගල් තියලා අපි දැන් ඒව ගණනාවක් විවෘත කරන්නත් ලබන සතියෙන් පටන් ගන්නවා. ඉතුරු 75ම ලබන පෙබරවාරි මාසේ අන්තිම වෙනකොට අපි වැඩ පටන් අරගෙන අගෝස්තු මාසේ වෙනකොට මේව අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. එක්කම මාර්ග වැඩසටහනක් තිබුණා. අපි ඒක අවසන් කරලා තියෙනවා. ඊට අමතරව 2021 බාගෙට හදපු ගොඩනැගිලි තිබුණා, ආදානකාර තිබුණා, ඒවට සල්ලි දීලා යම් වැඩ කරනවා. අපි බලාපොරොත්තු වෙනවා දෙසැම්බර් මාස 31 වෙනිදාට ඉස්සෙල්ලා ඒව අවසන් කරන්න. එකම මෙවර පළාත් සභා නමේට රුපියල් මිලියන 34,540ක් සංවර්ධනය සඳහා ලබලා දෙනවා. ඒ පළාතේ අවශ්‍යතාවයන් ඉස්සිසිද කරලා දෙන්න. අපි එකෙන් බලාපොරොත්තු වෙනවා ඒ පළාත් සභාවේ කටයුතු කරනකොට ඒ ප්‍රදේශයේ ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් එක්ක එකතු කරලා ඒ අවශ්‍ය කටයුතු කළා අවශ්‍යතාවය ඉෂ්ට කරන්න. දැන් අද හැමෝම කිව්වා පළාත් සභාවල මන්ත්‍රීවරු නැහැ. මම පළාත් සභාවේ අවුරුදු 10ක් හිටියා. ඇමතිවරයෙක් වෙලා හිටියා. ඒ මන්ත්‍රීවරු නැති ප්‍රශ්නයක් තියෙනවා. ඒක අපි නෙමෙයි කරේ. එදා යහපාලන ආණ්ඩුව කාලේ ඒගොල්ලෝ කරේ. ඒ කරපු වැඩේ රෑ 9ට ඡන්දෙ ගත්තේ හවස 6ට ගන්න තිබිච්ච එක. අරගෙන 3න් 2ක් නැතුව මේ ප්‍රශ්නේ විසඳන්න බැරි තැනකට ගහලා තියෙනවා. හැබැයි දැන් කියන සහයෝගය දෙනවා. එදා අපි කිව්වා සහයෝගය නැහැ. විපක්ෂයට ගියම ඡන්දේ ඕන වෙනවා. ආණ්ඩුවේ ඉන්නකොට ඡන්දේ පා වෙනවා. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි එදා කිව්වා පළස් සභාව තියමු කියලා. තිබ්බේ නැහැ. එහෙම ඉදලා දැන් කියනවා ඕනම දෙයක් කරන්නම් කියලා. අපි කැමති. මේ පළස් සභාව සුදු ඔලියක් කරන්න අපි කැමති නැහැ. මේක කරන්න ඕනේ. මේ සල්ලි දුන්නාම මන්ත්‍රීවරු නැතුණාම හරියට වැඩ කරන්නේ නැහැ කියලා අපි දන්නවා. මේක කරන්න අපි බලාපොරොත්තු වෙන ඉදිරියේදී අපේ අගමැතිතුමා ජනාධිපතිතුමා මේ මැතිවරණය පවත්වන්න අවශ්‍ය කරන කටයුතු කරන්න ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා. එකම පළාත් පාලන මැතිවරණය අපි බලාපොරොත්තු වෙනවා. මේක තියන්න මේ මහජන නියෝජිතයෝ නැතුව මේක කරන්න අමාරුයි. 8,700ක් විතර ඉන්න ප්‍රමාණය අඩු කරන්න අපි කිව්වා ඒ දවස්වල කටයුතු කරමු කියලා. මේක 5000ට අඩු කරගන්න. මේකට කාරවත් සහයෝගය දුන්නේ නැහැ. දැන් බලාපොරොත්තු වෙන්නේ මේක පුළුවන් නම් මේ පිරිසට කොච්චර මුදලක් අපි ගෙව්වද? මාස 2ක සල්ලි එක මාසෙන් ගෙවන්න වෙලා තියෙනවා. ඉතින් මේක අඩු කරගන්න තමයි ජනාධිපතිවත් අගමැතිවත් හැදුවේ. අපිට ඒක කරන්න බැරි වුණා. ඒක කරන්න බැරුණත් මේ ආයතන වල තියෙන අඩුපාඩු සම්පූර්ණ කරන්න අපි මේ අවුරුද්දේ ලබන අවුරුද්දට මිලියන 600ක් වෙන් කරලා තියෙනවා. ඒකම පළාත් පාලන ආයතන හරහා සංචාරක ව්‍යාපාරය නංවන්න. ඒ සඳහා මිලියන 10ක් අපි වියදම් කළා. සංචාරක ප්‍රවර්ධනය කරන්න අවශ්‍ය කරන ස්ථාන හදන්න පළාත් පාලන ආයතන යම් කිසි මුදලකුත් වියදම් කළා. මේක අපි නිකම්ම හදලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි ලක්ෂ 100ක් දෙනවා නම් ඒගොල්ලෝ ලක්ෂ 20ක්වත් දෙන්න ඕනේ. ඒ නිසා 80%ක් අපි දෙනවා. 20%ක් ඒගොල්ලන්ගෙන් දාලා ඒ පළාත් පාලන ආයතනයට වත්කමක් ඇරිට අපි හදලා දෙනවා. අපි බලාපොරොත්තු වෙනවා සංචාරක ව්‍යාපාරේ නංවන්න මේ පුංචි වැඩ තියෙන දියඇලි ගාව. එහෙම නැත්නම් ගොඩක් තැන්වල ගියම් බැලුවහම ඒ පහසුකම නැහැ. ඒ පහසුකම නංවලා දෙන්න ඒ අවශ්‍ය කරන කටයුතු අපි කරනවා. මේ රාජ්‍ය සේවය ගැන කතා කරා. අපේ අමාත්‍යංශය විතර යටතේ විතරක් මේ පළාත් සභා පළාත් පාලන සොදේශ කටයුතු රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය යටතේ විතරක් 495,000කට වැඩි පිරිසක් රාජ්‍ය සේවකයන් ඉන්නවා. මේ අමාත්‍යංශය යට විතර තව අමාත්‍යංශ කොච්චර තියෙනවද? දෙපාර්තමේන්තු කොච්චර තියෙනවද? වැඩිම පිරිස ඉන්නේ මේ අමාත්‍යංශය යටතේ. පළාත් සභා 9ක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල ටික මේ සියල්ලම යටතේ ඉන්නේ සේවකයෝ. හැබැයි රුපියල් 10,000ක් ජීවන වියදම් වැඩි කරාම තමුන්නාසල බලන්න 12,00,000ක් හිටියොත් අපි ලක්ෂ 3කට රුපියල් 40,000 ගානේ අලුතෙන් පත්වීමක් දුන්නා හා සමානයි. කියන්න ලේසි කරන්න ගියාම අමාරුයි. එතකොට ඒකත් කාගෙන්ද ගන්නෙ? ඒකත් මේ රටේ මහජනතාවගේ බදු මුදල් වලින් තමයි ගන්න වෙලා තියෙන්නේ. එතකොට මේක දෙන්නේ දැන් ජනවාරි මාසේ ඉඳලා 5000ක් දෙන්න කටයුතු කරන්න අපේ ජනාධිපතිතුමා අගමැතිතුමා තීන්දුවක් අරන් තියෙනවා. ඒක අපි අප්‍රේල් මාසේ ඉඳන් දෙනවා. මන් දැක්කා එහා පැත්තේ කවුරු හරි මන්ත්‍රීවරයෙක් කිව්වා යහපාලන ආණ්ඩුවෙන් තමයි 10,000ක් වැඩි කරේ, ඒක අපි කරේ කියලා. හැබැයි එදා හිටියේ මේ ජනාධිපතිතුමා අගමැති. ඒ හොඳ එකේ අගමැතිතුමාට නෑ. මේ ජනාධිපතිතුමා එදා අගමැති. ඒ දාදා වැඩි කරේ අගමැතිතුමාගේ කාලේ. ඒ හොඳ කතාව යහපාලනේ ජනාධිපතිතුමාට නෑ. නරක ටික දැන් කියනවා එයා ඉන්නේ මේ පැත්තේ කියලා. නේද? ඉතින් හොඳ එකත් එයාට දෙන්න. ඒ දාදා වැඩි කරේ එතුමා අගමැති කාලේ. අනිත් ඔක්කොම කරනකොටත් එහෙම කියනවා නම් අපි මොකක්කාර කිව්වහම ඔය ඉන්නේ ජනාධිපත්‍යවාද දැන් ඔය පැත්ත කියලා කියනවා. ඉතින් හොඳ වැඩේට හොඳයි කියන ඒකට කියන්නේ ඒගොල්ලෝ කරයි කියනවා. එස අපි කියනවා රාජ්‍ය සේවකින් අපි පත්තින් 68,000ක් දුන්නා උපාධිධාරි පත්තින් අපට ඊයේ පෙරේදා ඒකට බයිනවා. එතකොට කියනවා කිසිම තනතුරක් නැතුව 68,000ක් පත්තින් දුන්නා කියලා. එදා රාජ්‍ය සේවකයාට කඳුළු ගෑස් ගහලා ඔය කියන කට්ටිය සලකනකොට උපාධිධාරීන්ට මහපාර ගහනකොට ඒ 68,000ට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජේ තැපෑලෙන් පත්වීම ඇරියේ. එක්කෙනෙක්ම ගෙනනේ අරිය ගමද තැපෑලෙන් පත්වීම ඇරියා. එහෙම තමයි එදා පත්වීම දුන්නේ. අපි දැන් බලනවා මේ පත්වීම සාධාරණීකරණය කළා. එදා අපි යම් කිසි පත්වීමක් දුන්නා මේක හරියාකාර අවශ්‍ය කරන කටයුතු කරන්න ඒ උපාධියට ගැලපෙන පත්වීම ලබලා දෙන්න. අපිත් දන්නවා ග්‍රාමසේව වසන් 14,022ක මෙයා දැන් වැඩක් කරන්නේ නැහැ. ඒකට යම් කිසි ක්‍රියාමාර්ගයක් ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ අයගේ දැනුම මේ රටේ සංවර්ධනයට යොදා ගන්න අපි ඉදිරියේ බලාපොරොත්තු වෙනවා. ඒ ගැන කටයුතු කරන්න තව 29,600ක් බහුකාර්ය සංවර්ධන නිලධාරීන් හැටියට බඳවාගත්තා. පුහුණුවක් දුන්නා. මේ රටේ රාජ්‍ය සේවයට ගන්න 6-2ක් ඕන වෙලා තිබුණා. ඒක අපේ රජෙන් තීන්දුව කරා 6-2 නැති වුණත් එයාට රස්සාවක් දෙන්න ඕනි කියලා. එයාට අපි රස්සාවක් දුන්නා 22,000ක් මේනකොට ස්ථිර කරලා තියෙනවා. ඉතුරු සියලු දෙනාන් අප බලාපොරොත්තු වෙනවා ලබන දෙසැම්බර් 31 වෙනිදා එනකොට රාජ්‍ය සේවයේ ස්ථිර පත්වීමක් ලබලා දෙන්න. එහෙම බැරි වෙන අය බහුකාර්ය දෙපාර්තමේන්තුව දෙසැම්බර් 31 වෙනිදා වැහුවත් අර අය අපි දිස්ත්‍රික් ලේකම් යටතේ එයා ස්ථිර කරනවා.
ඕඩර් ප්ලීස් පාර්ලිමේන්තුව යලි රැස්වේ. දිනේ කටයුතු අවසන් වන තෙක් වැඩිපුර කාලය ලබා දීමට සභාව එකඟද?
එකඟයි.
කාර්ක සභාව. ගරු එමතුමා.
නියෝජ්‍ය කතානායකතුමනි, උතුමාට ස්තුතියන්ත වෙනවා තවත් කාලය ලබා දීම පිළිබඳව. ඒ වගේම අපි ඒ සියලු දෙනාම ස්ථිරකරන මේනකොට අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ගාම නිලධාරීන් සම්බන්ධව කතා කරා. ඒ තීන්දුව අගමැතිතුමත් අපේ රාජ්‍ය අමැතිතුමත් අරගෙන මේ ලබන දෙවනිදා විභාගේ තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා පෙබරවාරි මාසේ 4 වෙනිදාන් ඉස්සෙල්ලා ඒ ග්‍රාම නිලධාරි පුරප්පාඩු ටික පුරවන්න. අපි මේ රාජ්‍ය සේවයේ කප්පාදු කරන ගුවට රාජ්‍ය සේවයට ඇතුළත් කරගන්න කටයුතු කරා. 1400කට වැඩි පිරිසක් අපි පහුගිය කාලේ උසස් වීම ලැබලා දුන්නා කලමනාකරණ සේවා යටතේ. ඒ වගේම තවත් අත්‍යවශ්‍ය පුරප්පාඩු පුරවන්න දැන් කටයුතු කරලා තියෙනවා. ඉතින් මොන අමාරුකම තිබ්බත් රාජ්‍ය සේවයේ අවශ්‍යතාවය ඉෂ්ට කරලා තියෙනවා. දැන් ගුරුපත්වීන් ලැබලා දෙන්න සෑම පළස් සභාවකටම කියලා තියෙනවා ඒගොල්ලන්ට මේ වෙනකොට විශ්‍රාම ගිය සියලු දෙනාම ගුරුපත්වීන් ලැබලා දෙන්න කියලා. හැබැයි අපි ඒකේ කියලා තියන්නේ ඒ ගුරුපත්වීමට ගන්න ඕනේ ඒ සුදුසුකම තියෙන අය. ඒක නිසා ගැසට් කළම තියෙන්නේ ඒ උපාධිය තියෙන්න ඕන ඒ විෂයට. එහෙම ගැසට් කළා තියෙනවා 20,000කට ආසන්න පිරිසක් ගන්නවා. අපේ අධ්‍යාපන ඇමතිතුමා ඉන්නවා, එතුමා ඒ අවශ්‍ය කටයුතු කළා තියෙනවා. ඉතින් මේ වෙනකොට විශාල පිරිසක් බඳවගෙන තියෙනවා. තමුන්නාසල ඔක්කොම දන්නවා රාජ්‍ය සේවයේ වැඩි කොච්චර කිව්වත් අත්‍යවශ්‍ය කාරණා ඉෂ්ට කරන්නේ රාජ්‍ය සේවය බඳවා ගන්න ඕනේ. ඒක මොනම හේතුවක් නිසාවත් මේ රජේ නතර කළා නැහැ. දැන් ඊයේ පෙරේදා දුන්නා අලුතෙන් නර්සින් පත්තින් 2000 ගන්නවා. ඉතින් මේවා රාජ්‍ය සේවයට තමයි දීලා තියෙන්නේ. ඉතින් අපි රාජ්‍ය සේවයේ ශක්තිමත් කරන්න ඒ අවශ්‍ය සහයෝගය ලබලා දීලා තියෙනවා. මේ රටේ මේ පරිපාලන ශේෂ්ත්‍රයේ ඉඳන් මේ සියලු දෙනාම ඉන්න ඕනේ. ඒව නැතුව රටක් ගෙනියන්න බෑ. ඉතින් ඒ අයගේ ඒ දැනුමත් අරගෙන අපි රට සංවර්ධනය කරන කටයුත්ත කරනවා. දැන් හැමෝටම බයිනවා. අඩුපාඩු හැමෝගෙම තියෙනවා. හැබැයි එහෙම බැලලා කාරුවත් වගකීම ගත්තේ නැත්නම් රටක් ඉස්සරහට ගෙනියන්න විදියක් නැහැ. රාජ්‍ය සේවයේ වැරදි තියෙනවා. ඒ වැරදි අපි හදන්න ඕනේ. ඒ අයට ආයතන සංග්‍රහයක් තියෙනවා. ඒක අනුව දඬුවම් දෙන්න ඕනේ. වැරදි කරන අය. දැන් මම අද මට එව්වා නුවර නගර සභාවේ හරි ප්‍රාදේශ සභාවේ හරි සේවකෙක් තමන්ගේ දුවගේ විවාහ උත්සවයට ප්‍රාදේශ සභාවේ සල්ලි අරගෙන නගර සභාවේ. එතකොට දැන් එයාගේ වැඩතහනම් කළා ඒ පිළිබඳ අවශ්‍ය කටයුතු කරන එහෙම තමයි යම් කිසි කෙනෙක් වැරද්ද කරොත් වැරද්දට දඬුවම තියෙන්න ඕනේ ඒ වැරද්දට දඬුවම තියෙනවා අපි දන්නේ නැහැ මෙහෙමත් හොරගම් කරනවාද කියලා දැන් ඔක්කොම හොරු හොරු කියනවා හැබැයි මේ වගේ වට ඒ අවශ්‍ය කරන කටයුතු කරන අපේ රටේ ප්‍රශ්නයක් තියෙනවා ඒක අපේ අගමැතිතුමත් දන්නවා ජනාධිපතිතුමත් අපි ඔක්කොම අත උස්සලා 225ම කොමිෂන් සභාපත් කරනවා හැබැයි කොමිෂන් සභාවෙන් දෙන තීන්දුව ක්‍රියාත්මක කරන්න ගියාම හරිම අමාරුයි අද යම් කිසි වැරද්දක් කරපු පුජ්‍යලයක් අයින් කරන්න ගියාමත් ලොකු කාලයක් යනවා එතකන් එයා ඒ තනතුරේ ඉන්නවා එක්කම අපි නිකන් හිතමු ප්‍රාදේශීය ලේකම් වරේ පත් කරන්න යනවා එයාට ඉන්ටර්වයුව එකක් තියලා තෝරගෙන එයා පත් කරන්න යන කාලෙත් එක්ක ඊගවට එයා ගත්තේ දන පුරප්පාඩු පුරන්න ආයෙ ඉන්ටර්වයුව එකක් තියන්න ඕනේ ආයෙත් දෙන එකට ආයෙ ඉන්ටර්වයුව එකක් තියන්න ඕනේ අවුරුද්දක් විතර යනවා එක්කෙනෙක් උඩට ගත්තාම ඒ තනතුරු ඔක්කොම පුරවන්න මේක ලොකු ප්‍රශ්නයක් කියලා තියෙනවා ඉතින් අපි ඔක්කොම කොමිෂන් සභාව හදුවම හොඳයි කියනවා ඒ හදපු කොමිෂන් සභාව එක්ක කටයුතු කරන්න ගියාම ඊට වඩා අමාරුයි අවුරුදු 45ට වැඩි පිරිසක් ඉන්න මේ බහුකර සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ගත්තේ ඒගොල්ලෝ බඳවා ගන්නකොට අවුරුදු 45 නැහැ අපි දැන් මාස දෙකක් විතර වෙනවා ඒ අවසරය ඉල්ලලා දැන් ඒ කියන එක ඇරියා අන්තිමට විශ්‍රාම වැටු දෙපාර්තමේන්තුවෙන් එකකතාවෙ ඉල්ලුවා එකකතාවෙත් ඇරියා අස්සන ගහලා යවන්නේ නැහැ 2600ක් ඉන ස්ථිර කරගන්න ඔන්න හොඳයි ප්‍රශ්නේ ඒව කරුවක් කතා කරන්නේ නැහැ හැබැයි අපි ඔක්කොම කියනවා මේ කොමිෂන් සභාව ඔක්කොම දැම්මම හොඳයි කියලා මේ කොමිෂන් සභාව දානවා වගේම තමයි මිනිස්සුන්ට වැඩ කරගන්න ගියාම අමාරුයි අපි ඔක්කොම ඉන්නේ මිනිස්සුන්ට වැඩ කරන්න දැන් මේ රාජ්‍ය සේවයේ මේ ඔක්කොම ඉන්නේ මිනිස්සුන්ට වැඩ ගන්න මේ රටේ මහ ජනතාවට වැඩ ගන්න තමයි අපි සියලු දෙනාම ඉන්නේ ඒ වැඩ කරනකොට අඩුම ගානේ කොමිෂන් සභාව වල ඉන්නේ ඒගොල්ලොත් එක්ක බලන්න ඕනේ මානසික බලන්න ඕනේ
ඒ නිසා මේ වඩා මිනිත්තු දෙක තුනකින්
අසම් කරන කියන බලාපොරොත්තු වෙන්නේ අපේ අමාත්‍යංශයේ බාරෝ ඉන්නේ ගරු අග්‍රාමාත්‍යතුමා එතුමා දීර්ඝ කාලයක් දේශපාලනය කරපු කෙනෙක් හැටියට එතුමා විශේෂ පදයට තියෙන ලොකු දෙයක් හැබැයි එතුමා මටත් අශෝක් ප්‍රියන්ත රාජ්‍ය ඇමතිතුමාටත් සම්පූර්ණ නිදහස දීලා තියෙනවා කැබිනට් ඇමතිවරු දෙන්නෙක් වගේම අපට වැඩ කරන්න නිදහස දීලා තියෙනවා ඒ නිසා ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ මේ අමාත්‍යංශේ වැඩ කටයුතු කරන්න අපට පුළුවන් උපරිම ආකාරයෙන් අපි කටයුතු කරලා තියෙනවා ඒ නිසා එතුමා මේ අමාත්‍යංශේ අමාත්‍යංශ පහකට තියෙනවා මේ අමාත්‍යංශය යට තියෙන්නේ ඒක කරන්න එතුමාගේ දැනුම ඒ උපදෙස් ලැබලා දීලා ඒ අවශ්‍ය කටයුතු කරනවා එතුමාට මේ අවස්ථාවේ ස්තුතිවන්ත වෙමින් අපේ අශෝක ප්‍රියන්ත රාජ්‍ය ඇමතිතුමා ලොකු සහයෝගයක් ලැබලා දෙනවා එතුමාටත් ඒ වගේම අපේ අමාත්‍යංශේ ලේකම්තුමා රංජිත් අශෝක ඇමතිතුමා ඇතුළු අතිරේක ලේකම්තුමාලා ඇතුළු අනෙකුත් සියලුම අමාත්‍යංශයේ සියලුම නිලධාරි මහත් මහත්මීන්ට ස්තුතිවන්ත වෙමින් පළාත් නමේ අපේ ලේකම්තුමාලා නව දෙනාටත් ඒ වගේම දිස්ත්‍රික් ලේකම්තුමාලා සියලු දෙනාටමත් මේ අමාත්‍යංශය යටතේ විතරක් නෙමෙයි රාජ්‍ය සේවයේ ඉන්න සියලු දෙනාටමත් කතානායකතුමාත් නියෝජ්‍ය කතානායකතුමා ඇතුළු මේ පාර්ලිමේන්තුවේ සියලු දෙනාටමත් අපේ ලේකම්තුමී ඇතුළු සියලු දෙනාටමත් අද අදහස් දක්වපු ඒ වගේම අදහස් නොදක්වුවත් අපට සහයෝගය ලබා දීපු ඒ සියලු දෙනාටම ගරු අග්‍රාමාත්‍යතුමා වෙනුවෙන් ස්තුතිවන්ත වෙමින් මේ අමාත්‍යංශයේ කටයුතු කරන්න ආණ්ඩු පක්ෂයේ සියලු දෙනාම අපට ලොකු සහයෝගයක් ලැබලා දෙනවා මේ වැඩ කටයුතු සාර්ථකව කරන්න ඒ සියලු දෙනාටවත් විපක්ෂ නායකතුමා ඇතුළු ඒ සියලු දෙනාටවත් අපේ අඩුපාඩුවක් තියෙනවා නම් පෙන්වුවත් අපි ඒ අඩුපාඩුව හදාගෙන රට වෙනුවෙන් වැඩ කරන්න අපි කටයුතු කරනවා ඒ සියලු දෙනාට ස්තුතිවන්ත වෙමින් මම දෙනවා ස්තුති
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා ඔව් ගරු මන්ත්‍රීතුමා දැන් පිළිතුරු කතාවක් කළා අවසානයි ඉතාමත් කෙටියෙන් කියන වැසිස
ගරු අමාත්‍යතුමනි මුදලක් වියදම් කරන්න නැතුව මිනිස්සු පෙළෙන බරපතල පීඩාවක් වෙනස් කරන්න තමුන්නාසට හැකියාව තියෙනවා ඒ තමයි මේ ග්‍රාම සේවා කොට්ටාෂ සමහරක් වෙලාවට විද්‍යාත්මකව බෙදිලා නැහැ විශේෂයෙන් මම අතු කරන්නේ අපි දැනට අවුරුද්දකට වඩා වැඩි කාලයක් තිස්සේ උපදේශක කාර්ය සභාවට ඔබතුමාලාගේ යොමු කරලා තිබෙනවා කලුතර දිස්ත්‍රික්කයේ ඉත්තපාන ආශ්‍රිත ග්‍රාම සේවා කොට්ටාෂ 27ක ජනතාව බරපතල පීඩාකාරී තත්වයකට මුහුණ දීලා තියෙනවා ඒ ප්‍රදේශයේ රාජ්‍ය සේවයේ කටයුතු කරගෙන යන්න වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන්න වුණාම මතුකමට ඇවිල්ලා තමයි ඒගොල්ලන්ට යන්න වෙලා තියෙන්නේ වෙනම ඒ ප්‍රදේශයට වෙනම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයක් පිහිටවන්න කියලා අපි ඉල්ලීමක් කළා. නමුත් මේක සීමා නිර්ණය කමිටුවට දාලා තියෙනවා. ඒකෙන් කවදාකවත් මේක වෙන්නේ නැහැ. දිගටම කියන්නේ සීමා නිර්ණය කමිටුවෙන් මේ කටයුතු වෙනවා කියලා. ග්‍රාමසභාව කොට්ටාශය නිර්ණය කිරීමේ කාර්යයත් සීමා නිර්ණය කමිටුවට ඉදිරිපත් කළා තියෙනවා. තාම මේක වෙලා නැහැ. මං අහන්නේ ඒක කවදාද මේ සීමා නිර්ණය කමිටුවේ මේ කටයුතු අවසන් කරලා දෙන්නේ? ඒ සඳහා වැඩ පිළිවෙලක් තියෙනවද කියලා.
හොඳයි. භවන්සුති කරෝ වකුම්ර මහත්තයා.
අර නියෝජ්‍ය කතානායකතුමනි, උපදේශක සභාවේ ඊයේ එතුමාගේ ඔය ප්‍රශ්නේ අහලා තිබුණා. ඔබතුමාට ඒක පිළිතුරු ලැබෙන්න ඇති, පිළිතුරක් දීලා තියෙනවා. ඒක නිසා ඒ වගේ කීපයක තියෙනවා. ඒ කටයුතු ඒ කමිටුව හරහා ආවට පස්සේ එකෙන් එක නෙමෙයි සියල්ලම රටේ එහෙම තියෙන ඔක්කොම අපි එකවර කරන්න කටයුතු කරනවා.
හරි. භවන්සුති, රාජ්‍ය පරිපාලන සදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශයේ ශීර්ෂ අංකයේ 130 සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු අමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, රාජ්‍ය පරිපාලන සුදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශයේ පිටුව 22/16 පෙළ ඉවත් කර ඒ වෙනුවට පාස් දන් අයිතමේ ආදේශ කළ යුතුය. within inverted commas පුනරාවර්තන රුපියල් බිලියන 423 මිලියන 245යි. මූලධන රුපියල් බිලියන 36 මිලියන 165යි. ශීර්ෂ 130 රාජ්‍ය පරිපාලන සුදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා පිටුව 22 20 සහ 21 පෙළ ඉවත් කර ඒ වෙනුවට පාස් දන් අයිතමේ ආදේශ කළ යුතුය. වැඩසටහන එක මෙහිම වැඩසටහන රුපියල් බිලියන 13 මිලියන 219යි. රුපියල් බිලියන 1 මිලියන 248යි. වැඩසටහන 2 සංවර්ධන වැඩසටහන රුපියල් මිලියන 16යි. රුපියල් බිලියන 29යි මිලියන 610යි. මෙම සංශෝධනයේ අභිප්‍රාය වනුය අයවැය යෝජනා අංක 47 සහ 48 ක්‍රියාත්මක කිරීම සඳහා වෙන් කරන ලද ප්‍රතිපාදන අතුලත් කරමින් වැය ශීෂ 138 වෙන් කරන ලද මූලධන ප්‍රතිපාදන රුපියල් බිලියන 1 මිලියන 600කින් සහ ආවේ යෝජනා අංක 29 ක්‍රියාත්මක කිරීම සඳහා වෙන් කරන ලද ප්‍රතිපාදන අතුලත් කරමින් වැය ශීෂ 261 වෙන් කරන ලද මූලධන ප්‍රතිපාදන රුපියල් මිලියන 500කින් වැඩි කිරීම සහ පළාත් ප්‍රධාන ලේකම්වරුන් සඳහා ප්‍රධාන ගණන් දීමේ නිලධාරී තත්ත්වය ලබා දීම උදෙසා වැය ශීෂ 312 සිට වැය ශීෂ 319 දක්වා සාමයේ 321 වෙන්වෙන් කරන ලද වෙත වෙන් කරන ලද ප්‍රතිපාදන රාජ්‍ය පරිපාලන සුදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ වෙන් කිරීමයි.
සංශෝධන සහිතව සීස 130 සභාව එකඟද?
හායි.
සීස 236 සභාව එකඟද?
හායි.
කාර්ක සභාව එකඟද?
හායි.
සීස 253 කාර්ක සභාව එකඟද?
හායි.
ශීර්ෂ 254 කාර්ක සභාව එකඟද?
හායි.
ශීර්ෂ 255 කාර්ක සභාව එකඟද?
හායි.
ශීර්ෂ 256 කාර්ක සභාව එකඟද?
හායි.
ශීර්ෂ 257 කාර්ක සභාව එකඟද?
හායි.
ශීර්ෂ 258 කාර්ක සභාව එකඟද?
හායි.
ශීර්ෂ 259 කාර්ක සභාව එකඟද?
හායි.
ශීර්ෂ 260 කාර්ක සභාව එකඟද?
හායි.
ශීර්ෂ 261 සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු අමාත්‍යතුමා.
නියෝජ්‍ය කථානායකතුමනි, ශීර්ෂ 261 දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගාල්ල පිටුව 23 20 පෙළ ඉවත් කර ඒ වෙනුවට පාස් දන් අයිතමේ ආදේශ කළ යුතුය. වැඩසටහන එක මෙහිම වැඩසටහන රුපියල් බිලියන 2 මිලියන 870යි. රුපියල් බිලියන 620යි. මෙම සංශෝධනයේ අභිප්‍රාය වනුයේ අයවැය යෝජනා අංක 29 ක්‍රියාත්මක කිරීම සඳහා වෙන් කරන ලද ප්‍රතිපාදන අතුලත් කරමින් වැය ශීර්ෂ 261 යටතේ වෙන් කරලද මූලධන ප්‍රතිපාදන රුපියල් මිලියන 500කින් වැඩි කිරීමයි.
සංශෝධන සහිතව ශීර්ෂ 261 කාර්ක සභාව එකඟද?
හායි.
ශීර්ෂ 262 කාර්ක සභාව එකඟද?
හායි.
ශීර්ෂ 263 කාර්ක සභාව එකඟද?
හායි.
ශීර්ෂ 264 කාර්ක සභාව එකඟද?
හායි.
ශීර්ෂ 265 කාර්ක සභාව එකඟද?
හායි.
ශීර්ෂ 266 කාර්ක සභාව එකඟද?
හායි.
ශීර්ෂ 267 කාර්ක සභාව එකඟද?
හායි.
ශීර්ෂ 268 කාර්ක සභාව එකඟද?
හායි.
ශීර්ෂ 269 කාර්ක සභාව එකඟද?
හායි.
ශීර්ෂ 270 කාර්ක සභාව එකඟද?
හායි.
ශීර්ෂ 271 කාර්ක සභාව එකඟද?
හායි.
ශීර්ෂ 272 කාර්ක සභාව එකඟද?
හායි.
ශීර්ෂ 273 කාර්ක සභාව එකඟද?
හායි.
ශීර්ෂ 274 කාර්ක සභාව එකඟද?
හායි.
ශීර්ෂ 275 කාර්ක සභාව එකඟද?
හායි.
ශීර්ෂ 276 කාර්ක සභාව එකඟද?
හායි.
සීස 277 කාර්ක සභාවකෙන්ද සීස 278 කාර්ක සභාවකෙන්ද සීස 279 කාර්ක සභාවකෙන්ද සීස 312 සිට සීස 319 සහ සීස 321 සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු අමාත්‍යතුමා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි පිටු 25016 පෙළියට ඉනික්බිතිව 5000 අයිතමේ ආදේශ කළ යුතුය within inverted comma සීස 312 සිට 319 සහ සීෂ 321 පළාත් සභා පුනරාවර්තන රුපියල් බිලියන 390යි මූලධන රුපියල් බිලියන 38 මිලියන 800යි මෙම සංශෝධනයේ අභිප්‍රාය වනුයේ පළාත් ප්‍රධාන ලේකම්වරුන් සඳහා ප්‍රධාන ගණන් දිමින් නිලධාරිත්වයේ ලබා දී මුදසා වැසීෂ 312 බස්නාහිර පළාත් සභාව 313 මධ්‍යම පළාත් සභාව 314 දකුණු පළාත් සභාව 315 උතුරු පළාත් සභාව 316 වයඹ පළාත් සභාව 317 උතුරු මැද පළාත් සභාව 318 ඌව පළාත් සභාව 319 සබරගමු පළාත් සභාව සහ 321 නැගෙනහිර පළාත් සභාවට වෙන් කරලද ප්‍රතිපාදනයන් රාජ්‍ය පරිපාලන සුදේශ කටයුතු පළාත් සභාව පළාත් පාලන අමාත්‍යංශයේ වෙන් කිරීමයි
සංශෝධන සහිතව සීස 312 කාර්ක සභාව එකඟද
ආයි
සංශෝධන සහිතව ශීර්ෂ 313 කාර්ක සභාව එකඟද
ආයි
සංශෝධන සහිතව ශීර්ෂ 314 කාර්ක සභාව එකඟද
ආයි
සංශෝධන සහිතව ශීර්ෂ 315 කාර්ක සභාව එකඟද
ආයි
ශීර්ෂ සංශෝධන සහිතව ශීර්ෂ 316 කාර්ක සභාව එකඟද
ආයි
සංශෝධන සහිතව ශීර්ෂ 317 කාර්ක සභාව එකඟද
ආයි
සංශෝධන සහිතව ශීර්ෂ 318 කාර්ක සභාව එකඟද
ආයි
සංශෝධන සහිතව ශීර්ෂ 319 කාර්ක සභාව එකඟද සංශෝධන සහිතව ශීර්ෂ 321 කාර්ක සභාව එකඟද
ආයි
පාර්ලිමේන්තු යලි එක්ස්ප්‍රෙස් සීස 130 සීස 261 සීස 312 සිට 319 දක්වා සීස 321 සංශෝධන සහිතවද සීස 236 සීස 253 සිට 260 දක්වා සහ සීස 262 සිට 279 දක්වා සංශෝධන රහිතවද කාර්ක සභාවේදී සම්මත වූ බව මෙම සභාවට දන්වනු කැමැත්තෙමි.